ලස්සන කතාවක් කියන හොඳට මතක තියාගන්න ඕනේ. පුතේ ළඟට ගත්තොත් එහෙනම් ඔන්න බුදුරජාණන් වහන්සේ විශාල මහනුවර වැඩ වාසය කරනවා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ගොඩාක් එක්ක බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් ධර්ම දේශනා කරමින් චාරිකාවේ යනවා. එහෙම යනකොට ওই විශාල මහනුවර එක්තරා පුරුෂයෙක් ඉන්නවා. මේ පුරුෂයාගේ රක්ෂාව තමයි ගවය මරණ එක. හරක් මරන. හරක් මරලා මස් කරලා ඒ මස් විකුණලා එයින් ලැබෙන මුදලෙන් තමයි අඹදරු පෝෂණය කරන්නේ. ඊට පස්සේ ඒ මුදලෙන් ඉතුරු කොටසෙන් තමයි තව හරකෙක්ව ඊගව දවසේ මරන්න ගන්න. මෙයා මේ විදිහට තමයි දිගට දිගට කර්මාන්ත කරගෙන යන්නේ. දවසක් මේ පුරුෂයා එක්තරා තැනකට ගිහිල්ලා මරන්න ගවයෙක් අරගෙන එනවා. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයත් එක්ක ඉදිරියට වඩිනවා. දැන් ඉදිරියට එනකොට අර තිරිසංගත සතාට තේරුණා, සමහර මිනිස්සු වෙච්ච අපිට තේරුම් ගන්න බැරි වුණා. තිරිසංගත සතෙක් වෙච්ච ඒ සතාට තේරුණා එදා මුළු ලෝකෙටම සැනසිල්ල දෙන, රැකවරණය දෙන බුදුරජාණන් වහන්සේ ළඟින් තමයි මට සැනසිල්ල රැකවරණය තියෙන්නේ කියන්නේ. තේරිලා අර මිනිස්යාගේ කඹේ උදරගෙන එක පාර්ථ බුදුරජාණන් වහන්සේ වඩින පෙරමකට දිව්වා. මේ කවුද? ගවයා. දුවල බිම දිගහ වෙන සිරිපතුල් දෙක දිවෙන් දෙක කඳ පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ මේ ගවයා ඉන්නකොට අර ගවඝාතක මිනිස්සෙ පස්සෙන් දුවගෙන ආවා. හරකල්ල ගන්න බුදුරජාණන් වහන්සේ ළඟටම ආවහම බුදුරජාණන් වහන්සේ අහන පුරුෂේ, නුඹට මේ ගවයා නිදහස් කරන්න පුළුවන්ද? ස්වාමීනි මම බොහෝම දුක්පත්. මම මේ ගවය මරලා එයින් ලැබෙන මුදලින් තමයි අඹදරුව පෝෂණය කරන්නේ. තව ගවයෙක් වරගෙන මේ කර්මාන්තය දිගට මම කරගෙන යන්නේත් ඒ නිසායි. මේ සතා නිදහස් කළාම ස්වාමීනි මගේ අඹදරුව බඩගෙන මට නැවත ජීවත් වෙන්න වෙන ක්‍රමයක්වත් නැහැ ස්වාමීනි කියලා. හොඳයි, නුඹට මේ ගවය විනේ මිල ලැබෙන්නේ නම්, මුදලක් ලැබෙන්නේ නම් නිදහස් කරන්න පුළුවන්. එහෙමයි භාග්‍යතුන්ත, එහෙම ලැබෙනවා නම් පුළුවන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. අහනවා මේ ගවයාගේ මිල කීයද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මසුරන් 1000ක් වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මසුරන් 3000ක් අරගෙන කවුරු හරි මෙතෙන්ට එන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරිවිතර්කයේ අදහස දැනගත්ත සක්‍ර දෙවි මොකද කරන්නේ? මනුස්ස වෙස්සයක් නවාගෙන මසුරන් 3000ක තරගෙන එනවා. බුදුහාමුදුර අඳුරනවානේ මේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා කෞසික කියලා. කෞසික මේ පුද්ගලයාට මේ මසුරන් 3000 දීලා ගවය නිදහස් කරන්න කියලා. මසුරන් 3000 දීලා සතාගේ මිල වගේ තුන් ගුණයක් ගෙවලා ගවය නිදහස් කරනවා. අර පුරුෂයා යනවා. දැන් බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නයත් එක්ක වඩිනවා දෙකට. මේ ගවයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහිම සෙනෙහේ උපදවාගෙන භික්ෂුන් වහන්සේලා පිටිපස්සේ බුදුරජාණන් වහන්සේත් එක්කම යන දිහාවටම යනවා. දැන් යන තැනට යනවා. මගදී බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා. ආනන්ද හාමුදුරුව අහනවා, ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා නිකං සිනහ පහල කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කරන්නට හේතු කාරණා මොකක්ද කියලා. ආනන්ද, ඔබට පේනවද අපි පිටිපස්සෙන් එන අර ගවයා පේනවද? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ පේනවා. ආනන්ද, තව නුඹෝ දවසකින් ওই ගවයා මැරෙනවා. මැරිලා ඔය ගවයා ගිහිල්ලා චාතුම් මහරජකේ කියන දිව්‍ය ලෝකේ සතරවරම් රජදරුවන්ට පුතා වෙලා උපදිනවා. එතන අවුරුදු 10000 ගානක් දිව්‍ය ආශ විඳලා එතනින් චුත වෙලා යනවා තවුතිසාවට. ගිහිල්ලා සක්‍ර දෙවියන්ගේ පුතා වෙනවා. එතනින් මැරිලා යනවා යාම දිව්‍ය ලෝකෙට. ගිහිල්ලා සයාම දිව්‍ය රජුගන්ගේ පුතා වෙනවා. එතනින් මැරිලා තුසිත දිව්‍ය ලෝකයට යනවා. ගිහිල්ලා සන්තුසිත දිව්‍ය රාජයාගේ පුතා වෙනවා. එතනින් මැරිලා නිම්මාන රතියට යනවා. සුනිම්මිත දෙවියන්ගේ පුතා වෙලා උපදිනවා. එතනින් මැරිලා පරිනිම්මිත වසවත්තේට යනවා. පරිනිම්මිත වසවත්ති දිව්‍ය දෙවි රජුරන්ට පුතා වෙලා උපදිනවා. එහෙම අවුරුදු ගානක් ඉඳලා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තමන් තනියම ධර්මය අවබෝධ කරගෙන පතේ බුද්ධත්වයට පත් වෙලා සියලු සසර දුක ගෙවා ගන්නවා කියලා පෙන්වනවා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ සාදු සාදු කියලා සාදු කාර්යය දී ස්වාමීන් වහන්සේ එබඳු විපාකයක් ලැබෙනවා නම් ඒ විපාකයේ එසේමසේ විපාකයක් නෙමෙයි. එහෙනම් ඒ කරපු කර්මයක් එසේමසේ කර්මයක් නෙමෙයි, බලගත් කර්මයක්. තිරිසංගත සතෙක් වෙලා මේ සතා මොකද්ද කරපු ඒ තරම් වටිනා කුසල කර්ම? ආනන්ද, තිරිසංගත ස්වභාවයට පත් වෙච්ච මේ සතාට මුකුත් වෙන කුසලයක් කරන්න බෑ. අද තථාගතයන් වහන්සේට ජීවිත පූජාවෙන් වන්දනා කළා. තථාගතයන් වහන්සේ සංග වෙන තැන රැකවරණය කරගෙන තථාගතයන් වහන්සේ කෙරෙහි විශ්වාසය තිබූ පමණකින් තථාගතයන් වහන්සේට තථාගතයන් වහන්සේමයි පිළිසරණ කියලා මේ හිතපු පමණකින් මේ තරම් සැනසෙල්ලක් ලැබෙනවා. ආනන්ද කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ගත්තොත් දැන් මෙයාගේ වංක හිතක් එහෙම නැහනේ. දැන් මිනිස්සුන්ට ගුඩින් වචන කියලා යකින් ටිකක් හිතන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. නම් පිරිසංගත සතාගේ එහෙම එකක් නැහැ. හපනවා නම් හපනවා, බුරනවා නම් බුරනවා, පැහැදෙනවා නම් පැහැදෙනවා. ආනන්ද තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගත්ත, කැමැත්ත ඇති කරගත්ත මෙච්චර මේ සතා කළේ කියලා පෙන්වනවා. ඉතින් තිරිසංගත සතෙකුට පුළුවන් වුණා නම් ඒ තරම් සැනසෙල්ලකට පත් වෙන්න. මනං උස්සතිති මනස උසස් මනසක් කියන කෙනාට මනුස්සයෙක් කියන. මනුස්සයෙක් වෙච්ච අපිට මොන තරම් සැනසෙල්ලක් ලබා ගන්න පුළුවන් වේද? හැබැයි හොඳට මතක තියාගන්න ඕන. වචනෙට ඉතිපිසෝ භගවා කිව්වට නම් නෙමෙයි. එහෙම නැත්නම් බුදුහාමුදුරු බුද්දයි කියලා කියපු වචනෙට එහෙම නෙමෙයි. වචන නොකිව්වත් කමන්නේ. කෙනෙකුට පුළුවන් නම් හදවතින්ම තුනුරුවන් බුදුහාමුදුරුව සැඟවෙන තැන කරගන්න. මේ මහා අධිගම ලැබුණු නුවණකින් නෙමෙයි. දැන් තිරසංගත සතාට එහෙම නුවණක් තිබිලද නැහැ. නමුත් හිත සතුටින් හදවතින්ම සමහර විටක අපිට පිරිත් ටිකක් හරි බුදු ගුණ හරි කියන අපි කැමති වැඩසටහනක් ටීවී කියනවා නම් අපිට තරහක් ඇති වෙනවා මේ පිරිත් ටික ආරම්භය. මොකද අපේ හිත දැසගෙන නැහැ. ඉතින් මෙන්න මේ වගේ අපිට පුළුවන් නම් එහෙම නෙමෙයි. සද්ධාවෙම බුදුහාමුදුරුව ගැන සිහි කරන්ට ඈ කුමක් නිසාද අපිට තේරුණා බුදුහාමුදුරුව ගැන මොකද පූජක ළන්නේ පැහැදී මාත්‍රයකින් මට කුණ්ඩලී වගේ අය, එතකොට මේ ගවය වගේ අය සාංසාරික වශයෙන් සදහට නිවෙන්න හේතු වුණා නම් ඒ වගේම පැහැදීම ඇති කරගත්තොත් අපිට ඒකාන්තයෙන් සැනසෙල්ලක් ලැබෙනවා. හොඳට හිතන්ට ඒ වගේ පැහැදීමක් ඇති කරගෙන අපිට මේ මල්සික පූජා කරන්න පුළුවන් වුණොත් අද මේ මොහොතේ මොනතරම් සැනසෙල්ලක් ඇති වෙයිද? ඒ කුසලය අපිට තීරණය කරන්න බැරි වෙයි. අසංකේයයන් අපමෙයයන් වදාන සංඛ්‍යාවක් ප්‍රමාණය කරන්න බැරි තරම් ආනිසංසයක් ගෙන දෙන දෙයක් වෙයි. ඒක ලෞකික නෙමෙයි, ලෝකෝත්තර සැනසෙල්ල පිණිස පවතිනම කුසලයක් අපිට වෙයි. ඒ හින්දා හැමදෙනාම මගේ මේ වන්දනාවත් මේ පූජාවත් අමාමෑණි ලෝතර බුදුරජාණන් වහන්සේටම වේවා කියන අදහස ඇතුව මේ පූජාවන් කියන නමස්කාරය කියන්න. මොකද දැන් දන්නවා බුදුහාමුදුරන්ට සදහාවෙන් පූජා කළොත් අපි සිද්දෙන කුසලේ සුදුපත් එහෙම නෙමෙයි කියලා. නමස්කාරය කියන්න. නිවේදයාමි සම්බුද්ධං
නිවේදයාමි සම්බුද්ධං
විතරාගං මහමුනිං
විතරාගං මහමුනිං
නිමන්තයාමි සුගතං
නිමන්තයාමි සුගතං
ලෝක ජිත්තං නරසබං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං රෝජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං උප්පං මිලායාති අතයි ධම්මේ තථායාති විනාස භාවං මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක පාපයන්ගෙන් අත මිදුනසේක
සියලු පාපයන්ගෙන් අත මිදුනසේක
රාසින්වත් පවුණු කළසේක මෙසේ අනන්ත බුදුරජාණන් වහන්සේට අප විසින් පිළියෙල
කළා
සියලුම පූජාව පූජා කරමු ඉතිපිසෝ භගවාරණං
ධම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ
සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මකාරති සත්තාවේව මනුස්සානං බුද්ධෝ භගවාරි ස්වඛාතෝ භගවතා සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමිච්චිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඉදං චත්තාරි පුරිස යුගානි අන්ද පුරිස උත්තරානිස භගවතෝ සාවක සංඝෝ කාමුනියෝ කාමුනියෝ දක්ඛිනියෝ අඤ්ඤලි පරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාමි
තථාගතයන් වහන්සේගේ ජීවමාන ශ්‍රී ශරීරයෙන් විහිදී ගිය ඒ ධාතුන් වහන්සේලත් ඒ වගේම තථාගතයන් වහන්සේ පරිහරණය කරන සියලු පූජනීය වස්තු තථාගතයන් වහන්සේ උදෙසා පූජා කරන උද්දේශික කියන මේ ශ්‍රීද ධාතුන් වහන්සේලා ශ්‍රීද බෝධිය වන්දනා කරන අදහසින් අපි හැම දෙනාම ත්‍රිවිධ බෝධිය වන්දනා කරමු. බුදුරජාණන් වහන්සේට හෝ සද්ධර්මයට හෝ මහා සංඝරත්නයට අපි හැම දෙනා අතින්ම දැන හෝ නොදැන යම් ප්‍රමාද දෝෂ වරදක් සිදු වුණා නම් අනේ සසර අසරණ වෙච්ච අහිංසක අපින් වෙච්ච ඒ වර්ධට අපි හැම දෙනාටම සමාව ලැබේවා කියන අදහස ඇතුළු හැම දෙනාම කායේන වාචා චිත්තේන කියන ගාථාව කියමු. දවසේ අපි සිද්ධ කරගත්ත මේ කුසලය අපි හැම දෙනාම අනන්ත සතර සිද්ධ කරගෙන තියෙන යම් කුසල ධර්මයක් තියෙනවා. මේ තියෙන කුසල ධර්මයන්ගේ කරපු කුසල ධර්මයන්ගේ සත්‍යානුභවයෙන් නිවන් දක්නා ජාති දක්වා පස්පව් දසාකුසල් කරන දුසිරි දුරාචාරයන්ගේ ඇලී ගලී වාසය කරන දුර්ජන පාප මිත්‍ර අසත්පුරුෂ අසුරත් නොවේවා. දාන සීල භාවනාදී ගුණ ධර්ම පුරන සත්පුරුෂ අසුරම ලැබේවා නුවන් දකින කම්ම කියන අදහස ඇතුළු ඉමිනා පුණ්‍ය කම්මේන සම්මේ ඉමිනා පුණ්‍ය කම්ම බන්දු කම්ම පටිතරණ කම්මං සත්තේ විභජති අවිදං හීනත්වනීතතායාති ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්තුනි, මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ තමන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නට, සසරගත ජීවිතය සාර්ථක කරගන්නට සැනසෙල්ලක් ලබා ගන්නට අවශ්‍ය වෙන සද්ධර්මෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ හින්දා මේ හැම දෙනාම මේ කය නිසලව තියෙනවා වගේ හිතක් නිසල කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නේ දුවන්ට නොදී බොම් වුණාවෙන් මේ දහම ශ්‍රවණය කරන්ට. එහෙම උවමනාවෙන් ඕනෑකමින් දහම් ශ්‍රවණය කළොත් ඒ දහම හිතේ ධාරණය වෙනවා කියලා පෙන්වනවා. දහමක් හිතේ ධාරණය වෙලා තිබුණොත් තමයි අපිට දහම හැසිරෙන්න පුළුවන්. දහමක හැසිරුණොත් තමයි අපේ මෙලොවත් පරලොවත් ජීවිත සුවපත් භාවයට පත් වෙන්නේ. දහමක හැසිරෙන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි දහම දන්නේ නැත්නම්, හැසිරෙන්න ඕන ක්‍රමයේ දන්නේ නැත්නම් අපේ සිතේ ඒ දහම පිටල නැත්නම්, සිතේ දහමක් ධාරණය වෙන්නේ නැහැ. කන යොමු කරලා උවමනාවෙන් සද්ධර්මයේ ඇසුවේ නැත්නම්, ඒ හින්දා දහම හොඳින් අහන්නත් ඕනේ, අහපු දේ හොඳට හිතේ තියාගන්නත් ඕනේ. හිතේ තියාගන්න හේත අනුව හැසිරෙන්නත් ඕනේ. සුනාත ධාරේත චරාත දම්. අහලා ධාරණය කරගෙන ධාම හැසිරෙන්න. එහෙනම් දැන් මම මේ පෙන්වන දහම් කරුණු හොඳට හිතේ තියාගන්න ඕනේ. මම ඒතරම් ගොඩක් ගැඹුරෙන් නෙමෙයි මේ දේශනාව කරන්නේ, සරල හේඳ හොඳට අහගෙන හිටියා. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට සුබ කියලා මානවකෙක් ඇවිල්ලා එයා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, මේ ලෝකෙ දිහා බැලුවාම මේ ලෝකේ හරි වෙනසක් තියෙනවා. විවිධයි ලෝකෙ දිහා බැලුවාම, මේ ලෝක සත්‍යය දිහා බැලුවාම හරියට වෙනස්කම් තියෙනවා. හැම කෙනෙක්ම එක විදිහට උපන්නට උපන්න මේ සත්ත්ව ප්‍රජාව තුළ නානත්වයක් පෙනෙනවා. මොනවද නානත්වය? සමහර කෙනෙකුට ගොඩාක් නෑදෑය වෙනවා, සමහර කෙනෙකුට වැඩිය නෑදෑය නෑ, සමහර අයට ගොඩාක් පිරිවර ඉන්නවා, සමහර අයට එහෙම, සමහර කෙනෙක් ගොඩාක්කල් ජීවත් වෙනවා, සමහර කෙනෙක් ඉක්මනටම මැරෙනවා, සමහර කෙනෙක් හරිම නිරෝගී, සමහර කෙනෙකුට ගොඩාක් ලෙඩ හැදෙනවා, සමහර අය ගොඩාක් ධනවත්, සමහර අයට කිසිම ධනයක් නැ දුප්පත්, සමහර කෙනෙක් හරිම ලස්සන, සමහර කෙනෙක් හරිම දුර්වල, සමහර අය ඉන්න හරිම තීක්ෂණ ප්‍රඥාව තියෙන, සමහර අය ඉන්න කිසිම දෙයක් තේරෙන්නේ මොඩයි. ඉතින් මේ ලෝකය දිහා බැලුවාම ඇයි මේ වෙනස්කම, මොකද මේ නානත්වය, ඇයි මෙහෙම වෙන්නේ කියලා මේ සුබ කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්මස්සකා මානව සත්ත මානවකේ මේ සත්‍යය කර්මය තමකට සුවකීය බවකට පවතිනවා. කම්මස්සකා මාන සත්ත කම යෝනි කර්මය උපත්ති කොට පවතිනවා. කම්ම බන්දු කර්මය නෑදැකොට පවතිනවා. කම්ම පටිසරණ
කර්මයෙන් පිළිසරණ කොට පවතින කර්මයේ උප්පත්ති කොට කර්මයේ නෑදෑ කොට කර්මයේ පිළිසරණ කොට පවතින කම්මං සත්‍යෙ විභජති මේ කර්මයෙන් සත්‍යය බෙදෙන්නේ යදි දං හේනප්පනිතාය ඒ නිසා මේ හීන ප්‍රනිත දෙක කර්මය නිසායි මේ සත්‍යය බෙදෙන්නේ ඒ මතයි මේ හීන ප්‍රනිත කියන ධර්මතා දෙක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා කර්මොත් පෙන්නන ඉතින් මට පෙන්වන්නට ඕන එක කර්මයක් තියෙනවා හොඳට මතක තබා ගන්නට මාසෙට පෙනෙන දේ පමණක් පිළිගන්න මේ ලෝකයේ තුල කර්මය කියනක මාසෙට පේන්නේ කර්මය කියනක පේන්නේ මොකේද මොන හේතද පැනසට ප්‍රඥාව නැමැති ඇසටයි කර්මය කියනක පේන්නේ හැබැයි අපි යම තේරුම් ගන්න ඕනේ කර්මය කියලා දෙයක් මේ ඇසට නොපෙනුනාට එහෙම දෙයක් නැතුව එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒකට සාක්ෂිය පෙන්වුවා. මොකද ඒ නිසා මේ ලෝකේ හීන ප්‍රමිතකම තියෙන්නේ. මොකද මේ ඇහැට පමණක් පේන දේ විතරයි අපි පිළිගන්න දෙත්තටපත් වෙලා තියෙන්නේ. නමුත් අපි හොඳට හිතන්න ඕනේ ඇහැට පේන්නේ අපිට බොහොම ටිකයි. නොපෙනෙන දේම වැඩි. ඉතින් මෙතනදී කර්මය කියන එක පේන්නේ නැති නිසා කොයි හැටද මාසසට ප්‍රඥාව කියන කෙනාට හැම වෙලාවෙම පේනවා ප්‍රඥාව නෙමෙයි ඇසට ඒක අඩු වුණාම ඒ ඇස ටිකක් අන්ධ වුණොත් පෙනීම අඩු වුණොත් මොකද කරන්නේ එයාට පෙනෙන්නේ මාසස විතරයි එතකොට මාසෙට පෙනෙන්නේ නැති වුණු කර්මය කියලා දෙයක් නැහැ කියන තත්ත්වයටපත් වෙනවා. ඉතින් මෙතනදී අපි බෞද්ධයේ හැටියට එක දෙයක් මම මතක් කරන්න මේ හදන්නේ. මම දෝෂයක් කියනවා නෙමෙයි. සමහර විටක මේ ලෝකෙ දිහා බලන්න කෙනෙකුට සසර නිවන් දැකෙල්ල පැත්තකින් සැදේවා ලෝකෙ තුලවත් හොඳ නරක දෙක නොදන්න තත්ත්වයටපත් වෙලා. කර්මය කියන එක ගැන අහලවත් නැති විදිහට ජීවිතය ජීවත් වෙන්නේ බෞද්ධ කෙනා. ඊට පස්සේ සමහර විටක අපි ගැඹුරින් විදර්ශනා කරනවා නිවන් දකින්ද බොහෝ උත්සාහයෙන් කටයුතු කරනවා. ඒ සාමාන්‍ය ලෝකයේ එදිනෙදා තියෙන යහපත් දේවල් අපි අතින් කරන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න ඕනේ එක කරුණක් තියෙනවා අනුභව ක්‍රියා අනුභව සික්ක අනුභව පාටිපදා බුදු දහම මොහොතට උපමා කරලා තියෙනවා මොහොත ගැඹුරු වෙලා තියෙන එක පාටම නෙමෙයි අනුක්‍රමයි ඒ වගේ මම මේ ටික මතක් කරන්නේ අපි නිවන් දකින්න සමහර විට ගැඹුරින් උත්සාහවත් වුණාට අපේ එදිනදා ජීවිතේ හැදෙන්න තියෙන වටපිටාව හැදෙන්න නැත්නම් ඒක නෙමෙයි වෙන්නේ එදිනෙදා ජීවිතය හදාගන්න ඕන තැනම හිටියොත් නිවන් මාර්ගයේ පුරුදු පුහුණු නොවුනොත් ඒ නිවන් දැකෙන්නේ මේ දෙකම ඕනේ. ඉතින් මෙතනදී අපි හැම කෙනෙක් දිහාම මට මේ ටික මතක් කරන් දුන්නේ මේ ළඟදී ස්වාමීන් වහන්සේ කීපෙන මගේ අපි කතා කරලා අද මේ ශාසනයට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට මොකද්ද මෙවැනි කරන්න පුළුවන් කියන එක. මොකද හොඳට මතක තබා ගන්න ඕනේ බුද්ධ ශාසනය ජීවත් කරනවා කියලා බුදු දහමනේ ලෝකේ පවත්වනවා කියලා කරන්න අපිට දෙයක් නැහැ. කෙනා කෙනාගේ ජීවිත හදාගන්නයි තියෙන්නේ. අපි කෙනා කෙනාගේ හැදීම මත බුදු ශාසනය හැදෙනවා මිසක බාහිර භෞතික ලෝකේ හැදෙන්න බුදු ශාසනය දිනු වෙනවා හැදෙනවා එහෙම නෙමෙයි. ඒ නිසායි මම වෙනදට මේ වගේ පැති මාත්‍රිකා කරන්නේ සමහර විටකම. මම ගොඩාක් දුරට යථාර්ථයෙන් ගැන ධර්ම දේශනා කරනවා. නමුත් මට හිතුණා ඒක අපේ අඩුවක්. ඒ කියන්නේ හෝඩියේ පන්තියේ දෙකේ පන්තිය උගන්වන්න කියන කෙනෙකුට 10 පන්තියේ දේ ඉගැන්වුවොත් මොකද වෙන්නේ? පුළුවන් ද 10 පන්තියේ දේ ඉගෙන ගන්න?
බැහැ.
එයා 10 පන්තියේ දේ අතහැරෙනවා. අමතක කරන්න එපා. 10 පන්තියේ දේ විතරක් නෙමෙයි. දෙකේ පන්තියේ දේත් එයාට නැති වෙනවා. ඇයි? ඒක ඉගෙන ගන්න කාලේ ඒක ඉගෙන ගත්තෙත් නෑ. බැරි දෙයකට ගියොත් බැරි දෙය හින්දා බැරි වුණා පුළුවන් දෙය නොකළ නිසා එකක් නැත දෙපැත්තෙම තියෙනවා නමුත් 10 පන්ති දක්වා ඉගෙන ගන්න ඕනේ අපි පළවෙනි පන්ති හෝ දෙවෙනි පන්ති ඉඳන් පටන් ගත්තොත්. බැරි වුණ 10 පන්තියට යන්න බැරි වුණත් දෙකේ පන්ති හෝ පළවෙනි පන්තියේ දෙනු මොහොත තියෙනවා අපිට. ඉතින් 10 පන්තියකට යයි නම් ඒකටත් මේක මුල් වෙනවා. ඒ වගේ ලෝකයේ තුල හොඳ මිනිහෙක් නිර්මාණය වෙලා ගුණ යහපත් පුද්ගලයෙක් නිර්මාණය වෙච්ච දවසට ඒ පුද්ගලයා තුල බුද්ධහම රෝපණය වෙනවා මිසක ලෝකෝත්තර මාර්ගයක් වැඩෙනවා මිසක සාමාන්‍ය ලෝකෙ තුල තියෙන යහපත යුතුකම සාධාරණයේ කියන දේ පිරිහෙච්ච ඒ ටික නැති වෙච්ච මනසකට වරොත්තු දෙන්නේ නැහැ බුද්ධහම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බ පාපත් අකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝධකණං එතන බුද්ධං. මුළු බුද්ධ ශාසනයම කැටි කළා ගත්තොත් ඒක ගාථාවකින් කියන්න පුළුවන්. මෙන්න මේ ගාථාව. ඒකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද සබ්බ පාපත් අකරණ සියලු පව් කරන්න පාක් ඒකාන්තයෙන් උත්තර දුන්නා කරන්න එපාමයි කිව්වා. ඊට පස්සේ පෙන්වුවා මොකද්ද කුසලස්ස උපසම්පදා කුසල් උපදවන්න කුසල් කරන්න. මොකද සමහර විටක අපේ නිවන් දකින්න උත්සාහවත් මේ පිටට විතරනේ නම පොඩි මන් දැන් මේ ටික කියන්න මේ හොරේ නෑ. නිවන් දකින්න කියලා උත්සාහවත් වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. අම්මා අප්පච්චි සමහරට බඩගින්නේ ඈ ගෙවල් දොරවල් වල යුතුයකම් එහෙමම කුසල ධර්ම සමහරට පන්සලේ හාමුදුරු බඩගින්නේ කුසල ධර්ම වලට බයයි. අක්කෝ කුසලේ පිනට සතර දික් වෙනවා පවට සතර දික් වෙනවා ඒ හින්දා පින්පව් දෙකම ඕනේ නැහැ කියලා මේ දැන් රහත් වෙන්න හදනවා කටුට කර. නමුත් එහෙම නැහැ බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි කුසලස්ස උපසම්පදා කුසල් කරන් මා භික්කවේ පුඤ්ඤානම් බහයිත සුකසේතං භික්කවේ ආදිවචන යදිදම් පුඤ්ඤානම්. පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපට නම කියලා බුදුරජාණන් වහන්සේ. ඒ හින්දා පින්ව කුසල් කරන් කුසල් කරන්න සියලු පව් කරන්න එපා. මොන සතර පායට යන කොටස වැහුවා. ඉතින් දැන් මිනිස්සෙක් කරන කුසල් කරන්න මිනිස්සේ දෙවියෙක් වෙන මට්ටමට පෙන්නනවා කුසල් කරන්න කියලා. ඊට පස්සේ කුසල ධර්ම කරන කෙනාට පෙන්නනවා දැන් මොකද සචිත්ත පරියෝධපන දැන් හිතත් පිරිසිදු කරගන්න. ඇයි බුදුරජාණන් වහන්සේ කෙනින්ම තිබුණා සබ්බ පාපස්ස කරන සචිත්ත පරියෝධපන කියන්නේ නිවන් දකින්න කෙලින්ම කියන්න තිබුණා. ඇයි කිව්වේ නැත්තේ? එහෙම බෑ. අකුසලය නතර කරන්න කුසලයක පිහිටන්න පිහිටලා හිටින්න දැනක් තියෙන්න ඕනේ අපිට. ඈ කුසල කරන්න කුසල් කරන්න කුසල් කරන කෙනාට පෙන්වුවා ඊට පස්සේ දැන් හිත හදාගන්න. ඇයි ඔන්න දැන් අපි අර ඉස්තෙල්ලාම අතරින්න ඕන තැන දැන් ඇවිල්ලා දැන් උත්තරේ තියෙනවා. මොකද කුසලය කියන්නේ භවගාමි දෙයක්. ඒකත් අනිත්‍ය වෙනවා. ඒ හින්දා සැහැමයකටපත් වෙන්න බෑ. ඒ නිසා හිත පිරිසුදු කරගන්න, හිත හදාගන්න. නිවර්ණ දුර්කල විදර්ශනා කරන්න කියලා හිත හදාගන්න එක දෙයාකාරකට වෙනවා. එතකොට දැන් මේක දෙන්නේ දෙවෙනි අධ්‍යයන. ඉතින් අපි බලන්න ඕනේ බුදුහාමුදුරුවන්ගේ අවවාදය. බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් යනකම් භික්ෂුන් වහන්සේලාට විනය නීති මුකුත් තිබුණේ නැහැ. භික්ෂුන් වහන්සේලාට තිබුණු එකම විනය ওই ටික විතරයි. ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා කියලා පොයේ ගෙදරට ගිහිල්ලා ওই ටිකෙන් තමයි අවවාද කරන්නේ. සබ්බ පාපස්ස කරනවා කියලා මේ ගාථාවේ තව ගාථා දෙකක් තියෙනවා. ওই ටික තමයි අවුරුදු 20ක් යනකම්. ඒක එපමණකින් අවවාද කරනකොට බුදුරජාණන් වහන්සේගේ අවවාදේ එපමණකින් පිටන. සබ්බ පාපස්ස කරනවා කියන සිවිල් පව් කරන්නේ නැපා. සිල් පව් කියලා කියේ මොනවද? හිත, කය, වචනයකින් තුන්දරින් කරන වැරදි. දස අකුසල. කුසලස උපසම්පදා කියලා කියේ කුසල් කරන්න මොනවද? ත්‍රිවිධ චරිතය. හිත, කය, වචනය කියන තුන්දරින් කරන යහපත එකට කියන දස කුසල් කියලා. මෙන්න මේ ටික ගැන අපේ දැනුමක් හැඟීමක් එන්න ඕනේ. ඒ දැනීමක් හැඟීමක් එන්න නම් මේවා කරනකොට මේ අකුසල ධර්ම කළොත් ඇයි එහෙම වෙන්නේ? නොකොළු කුසල ධර්ම කළොත් වෙන්නේ මොකක්ද කියන කාරණාව පෙන්වන සූත්‍රයක් තමයි මම අද මාතෘකා කළේ. ඒ සූත්‍රයෙන් පෙන්වන බොහොම ලක්ෂණයට එක කරුණ. ඇයි මේ ලෝකෙ කෙනෙක් ආයුෂ අඩු ඉක්මනට මැරෙන්නේ? ඇයි අපි දැකලා තියෙන නේද ඉක්මනට මැරෙන අය? ළමා කාලේ, තරුණ කාලේ මැරෙන සමහර කෙනෙක් දීර්ඝ ජීවත් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකට හේතුවක් තියෙනවා. පෙර ජීවිතවලදී සත්ව ඝාතන කරලා සතුන් මරුවාම සත්තු මරුවාම සත්ව ඝාතන කළාම ඒ හේතුවෙන් අල්පායුෂ්ක වෙනවා අවසාදයි. යම් කිසි කෙනෙක් සත්වයන්ට මෛත්‍රී කළාම සත්වයන් ජීවත් වෙන්න උපකාර කළාම මෙන්න මේක අපි කියනකොට දෙහෙත් වගේ දිලා සත්ව ජීවත් කරවන්න උත්සාහවත් වෙනවා නම් මේක හේතුයි දීර්ඝායුෂ්ක වෙනවා. ඔන්න අල්පායුෂ්ක ආයුෂ අඩු වෙනදත් වැඩි වෙනදත් හේතු දෙක මොකද්ද? සතුන් මැරීමෙන් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මේ සබ්බපාප සකරණම් කියවනේ කරන්න එපා කියපු ඇති දේවල් කළාම මොකද වෙන්නේ? ආයුෂ අඩු වෙනවා. කුසල සුපසම්පදා කරන කුසල කරන්න කියවනේ කරන්න කියපු ඇති දේවල් කරුවාම ආයුෂ වැඩි වෙනවා. ඔන්න ආයුෂ අඩු වෙන එක හොඳ වැඩි වෙන එක හොඳ. වැඩි වෙන එක හොඳ. හොඳ දේ නිකන් ලැබෙනවද? නෑ. ඒකට තියෙනවා හේතුවක් නේ. එහෙනම් කවුරු කැමතිද දීර්ඝාෂ්ක වෙලා උපදින්න? උපන්නොත් නිවන් දකින්නක කැමති. එහෙනම් කැමත තිබුණට ලැබෙනවද? නෑ. ඒකට හේතු තියෙන්න ඕනේ නේද? හොඳට බලන්න ඕන සංයතුක. එහෙනම් ඒකට හේතුව අපි රැස් කරන්න ඕනේද නැද්ද? ඕනේ. මහා කළු ගලක් වතුරකට දාලා උඩ පාවෙන්න කියලා කිව්වොත් ලොකු කළු ගලක් වතුරකට දාලා උඩ පාවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කෙරුවොත් ලැබෙයිද? ඇයි? බර වැඩි. නමුත් අපි ප්‍රාර්ථනා කළා. ප්‍රාර්ථනාවට හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් කළ යුතු දෙයක් තියෙනවා නේ. එහෙම නැත්නම් සිදුවෙන ධර්මතාවයක් තියෙනවා නේ. ඒ වගේ මම දීර්ඝායුෂ වේවා කියලා හිතුවට ප්‍රාර්ථනා කළත් ලැබෙන්නේ නැහැ. ඒක වෙන ධර්මතාවයක් තියෙනවා. ඒක වෙන ස්වභාව සිද්ධියක් තියෙනවා. මටවත් තව කාටවත් ඕන විදිහට නෙමෙයි. මට ඕන වුණා කියලා කලුගල උඩ පාවෙන්නත් මහත්යට ඕන කියලා යට යනවවත් නෙමෙයි. මහත්ය කලුගල යට යවවා කියලා හිතන මම උඩේවව කියලා හිතන. අපි දෙන්නම හිතපු හිඳ වෙනවා නෙමෙයි. ඒක ධර්මතාවය. මෙතන ධර්මතාවය වෙන විදිහට හිතපු හිඳ එතන නිවැරදි වුණා. මම නොවේ නිසා නොවේ විදිහට හිතපු නිසා වැරදි වුණා මිසක්. නැත්තම් මහත්ය යට යන්න කියලා හිතපු හිඳ යට ගියා. මම උඩ පාවෙවා කියලා හිතපු හිඳ නොවුනත් එහෙම නෙමෙයි. අපි දෙන්නගේ කාලකන්නිකම හිඳ වාසනාව හිඳ වුණා නෙමෙයි. තේරෙනා නේද? ඒක වෙන සිද්ධිය නිසා එහෙම. ඒ වගේ දීර්ඝායුෂ්ක බව වෙන්නේ මගේ හෝ තව කෙනෙකුගේ වාසනාව හෝ අවාසනාව නිසා නෙමෙයි. ඒක වෙන්න තියෙන හේතුව එහෙම තියෙන හින්දා. එහෙනම් හොඳට මතක තියාගන්න, කෙනෙක් වටිනා ජීවිතයක් ලැබුණාම ජීවිතේ බොහෝ කල ජීවත් වෙන්න නම් වෙන්න ඕනේ නම් ඒකට හේතු ටික තියෙන්න ඕනේ. හේතුව තියෙන්න ඕනේ. හේතුව අපි තුලින් උපදවන්නේ නැතුව කරන් නැතුව වෙන්නේ නැහැ. එහෙනම් මතක තබා ගන්න දීර්ඝායුෂ වෙන්න වීම සඳහා අපිට යමක් කරන්න තියෙනවා. නොකරන යමක් තියෙනවා, කරන්න යමක් තියෙනවා. චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කරන්න ඕනේ. ඊට පස්සේ කෙනෙක් බොහොම ධනවත්, කෙනෙක් බොහොම දුප්පත්. කෙනෙක් බොහොම ධනවත්, කෙනෙක් බොහොම දුප්පත්. මේකට හේතුවක් තියෙන්න ඕනේ. බුදුරජාණන් මොකද්ද හේතුව? පෙර ජීවිතේ දුගී මගේ යාචකයන් උදෙසා අනුකම්පා බුද්ධියෙන්, සමන ධාත්මණයන් උදෙසා ශ්‍රද්ධා බුද්ධියෙන් දානාදී පින්කම් නොකළ නිසා බොහොම මාසුරු භවෙන් දැඩි ලෝභකමින් හිටපු එකේ ප්‍රතිඵලය මොකද්ද? නිර්ධන භව, දුප්පත් භව. දුගී මගේ යාචකයන් උදෙසා අනුකම්පා බුද්ධියෙන්, සමන බ්‍රාහ්මණයන් උදෙසා ශ්‍රද්ධා බුද්ධියෙන් යටත් පිළිසෙන් තමන්ට බෙදාගත් බත්පත වෙන්න පුළුවන් දෙයක් ඉගන්න කෙනෙකුට තියෙන්නේ. ඒක දෙනවා. ඒ වගේ දාන ආදී කුසල කර්ම කෙනෙක් කළාම පෙන්නනවා ඒක විපාකයි. මොකද්ද? මහත් භෝග ඇති බව, ධනවත් බව. එහෙනම් දැන් කෙනෙක් ධනවත් වෙන්න හා නිර්ධන වෙන්න හේතුවක් තියෙනවද නැද්ද? තියෙනවා. වතුර යට යන හේතුවක් තිබුණානේ. ඒක ස්වභාවිකයි. එහෙනම් මගේ වාසනාව හෝ තව කෙනෙකුගේ අවාසනාව මත දුප්පත් හෝ පොහොසත් වෙලා තියෙනවා නෙමෙයි. අපි මේ තීරණය කරන්නේ උඩින්. අපිට නුවණ නැහැ. අපි හරියට දැක්කන මේකට තියෙන හේතු ටික. එහෙනම් අපිත් මේක කරන්න වෙනවා කියන නුවණ අපිට එනවා. ඈ දුප්පත්කම පොහොසත් වෙන්න නැතිනම් යම් විපාකයක් අපිට මේක එපා නම් ඒක එපා වීම නිකම්ම වෙන්නේ ඒකට අතාරින්න දෙයක් තියෙනවා මේක ඕනේ නම් ඒක ලැබෙන්න නිකම්ම බෑ ඒකට ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමය අපිට හසු වෙනවා නමුත් අපිට හසු වෙන්නේ නැහැ ඇයි අපි ඒක වාසනාව හා අවාසනාව කියන කර්ම දෙකකට බාර දීලා නමුත් බෞද්ධ හැටියට එහෙම වාසනාව හෝ අවාසනාව කියලා ඉරණමකට බාර දෙන්න බෑ බුදුහාමුදුරුවෝ දේශනා කළේ දර්ශනය ඒක මේ ලෝකේ තව කෙනෙකුගේ පැවැත්මකට යටත් එකක් එහෙම නෙමෙයි ඒක ධර්මතාවය එහෙනම් අපිට පෙවුනා වතුර යට ගිය ගලට හේතුවක් තිබුණා වගේ මලක් තිබුණා පරවෙනවනේ නේද මම හිතනවා පරවෙන්න එපා කියලා මේ මහත් හිතනවා පරවෙන්න කියලා දැන් මොකද වෙන්නේ ඒත් පරවෙන්න මේ මහත්ය හිතපු හින්දාද එහෙනම් මම එපා කියලා හිතපු හින්දාද ධර්මතාවය එකයි නේ ඒ බඳුම ධර්මතාවයක් තියනවා කෙනෙක් ධනවත් වෙන්න හා නිර්ධන වෙන්න එහෙනම් ඒ ධර්මතාවය තමයි කුසලයේ නැමති හේතුව සහ අකුසලයේ නැමති හේතුව. එහෙනම් අපි කැමති ධනවත් බවටද දුප්පත් බවටද? ධනවත් බවට. පිනක් දහමක් වුණත් කරන්න පුළුවන් යමක් තිබුණා. දුප්පත් කෙනෙකුටවත් යමක් දෙන්න පුළුවන් තිබුණා. ඒකේ ඇලෙන එක මේ ධර්මතාවය නොදන්න කමේ හේතුව. එහෙනම් දැන් මේක කැමැත් අපි කැමති ධනයක් ලැබෙන්න කැමැත්ත ලබන්න පුළුවන් අපිට මල පරවෙන්න එපා කියලා මම කැමති වෙනවා ලබන්න පුළුවන් වේද මට ඇයි කැමැත්ත ලබන්න බැරි දේවල් ලෝකේ තියෙනවා එහෙනම් ධනවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළාට මට ලැබෙන්නේ ඇයි ඒක ලැබෙන්න හේතුවක් තියෙනවා නම් ඒ හේතුව තියෙන විදිහට තියෙනවා මම මේ හැමෝට මතක් කරන්නේ සමහර විටක අපි වෙන පිනක් කරලා වෙන එකක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. අපි භාවනා කරලා ධනවත්කමත් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. දීර්ඝායුෂ්ක බවත් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. උල් භාවනා කළොත් ඔයගලට නුවණ වැඩි. අනුවණකම දුර වෙලා නුවණ වැඩින හේතු ගන්න තියන්නේ ඒ ටික වේ. එච්චරයි. නමුත් ජීවිතේ නිවන් දකින්නකම මේ හැම පැත්තක්ම ඕනනම් හැම දෙයක්ම අපිට සකස් කරගන්න වෙනවා. නේද? එතකොට අපි එක දෙයක් විතරක් හැදුවොත් අපිට ඒ දේ විතරක් හම්බෙයි. අපි වී විතරක් වපුරු වපුරලා තලයි උඳුයි මෑයි ඔක්කොම බලාපොරොත්තු වුණත් හරිද? හරියනවා. වී ටිකක් වපුරනවා අපිට ඕනේ හැබැයි තලත් ඕනේ. මුං ඇටත් ඕනේ. උඳුත් ඕනේ වීත් ඕනේ. ලැබෙයිද? අපි ලැබෙන්නේ කොච්චරද? වී විතරයි. අපි අද දාන් දෙනවා නම් විතික වපුරන වගේ දන් දීලා අපි දීර්ඝායුෂ්ක බවත් නිරෝගී බවත් එහෙම නැත්නම් ප්‍රඥාව ඇති බවත් මේ ඔක්කොම ටික බලාපොරොත්තු වෙනවනේ ලැබෙයිද වෙන්න බෑ එහෙනම් අපි භාවනා කරන කල්ලා මේ ලෝකේ ගණන් ගන්න නැති තත්ත්වෙට පත්වලා තියෙන අපිට මේ දර්ශනය නැති නිසා අපි මේ ධර්ම ඇත්ත නොදන්න නිසා අපි භාවනා කරමු දැන් වීතික වැපුරුවා තලමුම්ම ඔක්කොම බලාපොරොත්තු වෙනවා ඒ වගේ දැන් ලෝකේ තියෙන සියලුම මට්ටමේ හැම විදිහම කුසල් අපිට ඕනේ හම්බ වෙයිද අපිට හම්බ වෙන ප්‍රඥාව ඇති බව නමුත් ඒ දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන් දාන ආදී නොදුන්න අපි දැකලා තියෙන බොහෝ දුප්පත් නම් නුවන් තියෙන අය නේද එහෙනම් වෙන්න හේතු වෙලා තියෙන මොකද ඒ නිසා මේක කළා මේක කළේ නේ ඒ නිසා අපිට මේ ටික ඔක්කොම ඕනේ නම් තලත් වපුරන්න වෙනවා වීත් වපුරන්න වෙනවා උඳුත් වපුරන්න වෙනවා වීත් වපුරන්න වෙනවා එහෙම වුණොත් මේ ඔක්කොගෙම අස්සන්න ගන්න පුළුවන් මොකද ඔක්කොම බීජ වපුරලා තියෙන නිසා එහෙම නැතුව එක જાතියක බීජයක් විතරක් වපුරලා හැම ඵලයක්ම බලාපොරොත්තු වෙනවනම් ඒ අපි බලාපොරොත්තු ලබන එක ඒක වෙන්නේ නැහැ ඒතර මම මතක් කරන්නේ අපිට ඕනේ දැන් සල්ලි මිල මුදල් නම් ඒක ලැබෙන්න නිකන් හේතු නැහැ කියලා අපිට පෙන්නවා අපිට පෙවුනා එහෙනම් අපිට අතහරින්න එක එකක් තියෙනවා මොකද්ද අතහරින්න වෙනවා මසුරුකම අතහරින්න වෙනවා දුකේ මගේ යාචකයන් උදෙසා අනුකම්පාවෙන් දන් නොදෙන බව ලෝභය අතහරින්න වෙනවා යම් මත්තමකෝ කෙලෙස් ගෙවෙනවා මේ හැම එකකින්ම ගෙවෙනවා කෙලෙස් මේ ආශ්‍රයක්ෂය කරගන්න කර්මක්ෂය කරගන්න ක්‍රම ඒ ටික වාරිත්‍ර වෙනවා ඊට පස්සේ අපිට කරන්න වෙනවා මොකද්ද? දානාදී කුසල ධර්ම කරන්න වෙනවා. දානාදී කුසල ධර්ම සිද්ධ කරනකොට බෙදීමක් තිබා. සමහර විට ලොකු ලෝභකම අපෙත් ගොඩක් පින් සිද්ධ වෙන තැන් හොයපෑ යන්න. දන් දෙන්න. දානය කියන්නේ අතහැරීම. අත හරින්න මොකද්ද? භාජනේ නෙමෙයි. මේ අරමුණේ තියෙන තණ්හාව. මේ තණ්හාව අඩු වෙන අපි සමහර විට හිතේ මේකට තියෙන කැමැත්ත ගොඩයි. නමුත් භෞතික ලෝක භාජනේ දෙනොත් අතහරිනවා. නමුත් තණ්හාව අතහරින්න. අපිට පුළුවන් නම් බාහිර භෞතික අතහරින්න තණ්හාවත් එක්ක මේක දෙනවා. හදවතින්මයි දෙන්නේ. ආයේ දෙකක් එහෙම නැහැ. නියම විදිහට අනිසංස. ඈ ඒ විදිහට දන් දුන්නහම මොකද වෙන්නේ? අපිට හම්බ වෙනවා මොකද්ද? භවෝග සම්පත් ඇති බව. ඔන්න එහෙනම් මේක අපි කළ මේ දේ ඕනේ නම් මේ දේ කළ යුතුයි. හොඳට තේරුම් ගන්න. ඔගලන්ට සැනසෙල්ල ලෝකෙ තුල ඕනේ නම් තමන්ටත් උපකාර කරගෙන අනිත් අයටත් උපකාර කරන්න පුළුවන් විදිහ ධනවත්කමක් ඕනේ නම් මේ මම අද දේශනා කරන මගේ දෙයක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ පිළිසිදුම්. කවුරු ලෝක කිව්වත් මේ පින්න කියන්නේ සතර දික් වෙනවා රහේනේ කියලා ඕගොල්ලෝ බලන්න එපා. ඕගොල්ලෝ බුදුරජාන් වහන්සේගේ වචන විශ්වාස කරන්න. කුසල් අකුසල් කරන්න එපා, කුසල් කරන්න. ඒ තත්ත්වෙටපත් වෙලා හිත දියුණු කරගන්න කිව්වේ ඇයි? මේ දැන් රහත් වෙන්න බැරි වුණොත් සතර හිතියොත් අසරණ නොවන තත්ත්වෙටපත් වෙලා තියෙනවනේ කියන ජීවිතේ. එහෙනම් දැන් භවෝග සම්පත ලැබීම සඳහා අපිට කරන්න යම කියන්නේ. ඊට පස්සේ කෙනෙක් ගො හැමදාම දුක් විඳිනවා. රෝගී කෙනෙක් ගොඩාක් නිරෝගී. මේකට හේතුව මොකක්ද කියලා? සත්තුන්ට ගොඩාක් හිංසා කළාම, සත්තුන්ට කරදර කළාම, ඈ කරදර හිරිහැරෝ වෛර කළාම ඒ හේතුවෙන් ගොඩාක් රෝග පීඩාදී හැදෙනවා. සත්තුන් ජීවත් කරවන්න උත්සාහවත් වුණොත්, සතුන් මෛත්‍රී කළොත් මෙන්න මේ හේතුවෙන් දීර්ඝායුෂ්ක වෙනවා. එහෙනම් මේකෙත් තියෙන අපිට දීර්ඝායුෂ බව ඕනේ නම් ඒකටත් හේතු අපි ඉස්සෙල් කිව්ව එකනේ. ඊට පස්සේ ධනවත් බව. ඊට පස්සේ කෙනෙක් බොහොම ලස්සන, කෙනෙක් බොහොම කැතයි. ලස්සන වෙන්නද කැමති, කැතපෙන්නද කැමති? ලස්සන වෙන්න කැමතිනේ. අපි කවුරුත් කැමති ලස්සන වෙලා උපදිනවා. අපි කැමති වුණාට ලැබෙන්නේ නැහැ. හඳ බහැගෙන බහැගෙන යනවා, හඳ පායන්ට එපා, බහින්න එපා කියලා අපි හිතුවොත් හඳ බහින්න තියෙන්නේ. ඒත් බහිනවනේ. ඇයි? ඒක වෙන ධර්මතාවයක් නේ සල්. එහෙනම් අපි ප්‍රාර්ථනා කරලා ලැබෙන දේ තියෙනවා. ප්‍රාර්ථනා නොකර ලැබෙන දේවල් තියෙනවද නැද්ද? ප්‍රාර්ථනා නොකර ලැබෙන දේවලුත් තියෙනවා. වීර්ය කළොත් ලැබෙනව නැද්ද? ලැබෙනවා නේ. ඒ වගේ අපි එහෙනම් දැන් කරන්න ඕනේ මොකද්ද? භවෝග සම්පත් ඕනේ නම් දන් දෙන්න ඕනේ. දීර්ඝායුෂ ඕනේ නම් සතුන්ට උපකාර කරන්න ඕනේ. දැන් මතකලුම් ගන්න. ලස්සනයි. ලස්සන වෙන්න නම් අපි කරන්න ඕනේ දෙකුත් තියෙනවා. ඊට පස්සේ අවලස්සන වෙන්නේ මොකක් නිසාද කියලා? දුස්සීල බව කියන්නේ. ඈ යම් කිසි කෙනෙක් දුස්සීලයි නම් සීල කියන්නේ හරි අලංකාරයක් කියන්නේ. දුස්සීල කියන්නේ කය වචන අසංවරයි. කය වචන දෙක අසංවර වීම හේතුවෙන් එයා බොහෝ දුර්වර්ණ පුද්ගලෙක් වෙලා උපදිනවා. තව පැත්තකින් පෙන්වන ධර්මතා දෙකක් තියෙනවා. තව තියෙනවා වස්ත්‍ර වගේ දේවල් දන් නොදුන්නු නිසා. කරුණු දෙකක් තියෙනවා. ඊට පස්සේ වර්ණවත් වෙන්න කරන්න තියෙනවා මොකද්ද? සිල්වත් වෙන්න ඕනේ. සිල්වත් නොවුනට කමක් නැහැ. වස්ත්‍ර පූජා නොකලට කමක් නැහැ. හැබැයි විපාකේ බාර ගන්න වැස්ස පිට ඉන්න ඕනේ. අනිවාර්යෙන් වෙනවා. සාස්ත්‍ර නිවන් දැක්කේ නැත්තම් දුර්වර්ණ වෙලා උපදිනවාමයි. ඒක හැ වෙනසක් නැහැ. මොකද මේ බුදුහාමුදුරේ දේශනා කරන්නේ බුදුහාමුදුරේ බණ කියනවා නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවක් කරනවා නෙමෙයි. ලෝකේ සිදුවෙන සිද්ධිය දෙන්නනවා මේ. අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ බුදුහාමුදුරෝ කියපු බණක් හැටියට හිතාගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ කොතනකවත් පෞද්ගලික දෙයක් දේශනා කළා නැහැ. ඒක හොඳට මතක තබා ගන්න. ඉර පෑවුවොත් බහිනවා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වත් මම දැන් කිව්වත් නැතත් වෙන ධර්මතාවයක්. ඒ වෙන ධර්මතාවය මම කියනවා දැන්. පායන ඉර හවසට බහිනවා. දැන් මේ මං කිව්වා කියලා මේ ධර්මතාවය මගේ එකක්ද? නැහැ, සිදුවෙන සිද්ධිය කියනවා නේ. සැබෑව කියනවා. ඒකයි ඒකට යථාර්ථය කියලා කියන්නේ. සත්‍ය කියලා කියන්නේ ඒක. එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ වචනයක් කිව්ව නෙමෙයි. අලුතෙන් හොයාගත්ත දෙයක් කිව්ව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ වර්ණවත් වෙන්න, ලස්සන වෙන්න ක්‍රමයක් තියෙනවා. දුර්වර්ණ වෙන්න ක්‍රමයක් තියෙනවා. මේ මසසට පේන්නේ නැති අපිට මසසත් පැනසත් ලබාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පැනස නැතුව මසස තියෙන අපිට ප්‍රඥාව නැමති ඇසින් දැකපු බුදුහාමුදුරු පෙන්නනවා මේක. වර්ණවත් වෙන්නේ නැහැ. මේ හේතුඵල ධර්ම බුදුහාමුදුරු පෙන්නන්නේ. හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? පෙන්නනවා දුර්වර්ණ වෙන්න හේතුව දුස්සීල බව හා වස්ත්‍රාදී දේවල් දන් දුන්නු නිසා. කෙනෙක් සිල්වත් නම් තමන්ට වස්ත්‍ර ආභරණ ලැබෙනකොට තමන්ට ශක්ති ප්‍රමාණය මේව දෙනවා නම් කෙනෙකුට මෙන්න මේක හේතුයි. වර්ණ සම්පත්තිය නැත්නම් පැහැපත් බව ලස්සන වෙන හේතුයි. ලස්සන වෙන්න හැමෝම කැමති නම් කැමති හැමෝටම කරන්න තියෙනවා යම. එහෙනම් එකක් තේරුම් කරගන්නට ඕනේ. එතකොට තව කෙනෙකුට ගොඩාක් නැද පිරිසින්න. තව කෙනෙකුට පිරිස් නැහැ. මොකද ඒකට හේතුව හිර දාන ආදී පින්කම් කළත් කරනකොට අනිත්‍ය සහභාගී කරගත්තේ නැහැ. තනියමමයි කරන්න හදන්නේ. හිතන්නේ පින වැඩි වෙන්නේ මේක තනියම ඔක්කොම මං කළා කියලා අපි හිතන්නේ. ඒ කරපේකේ පින ලැබෙයි. අනිත්‍යව කුසලයකට යොමු කරනවා කියන එකත් කුසලයක්. මේ ගෙනින මල්වට්ටියට අතගස්ව ගන්න පුළුවන් වුණොත් අපිට කෙනෙකුට තව මොහොතකට තව කෙනෙක් තුල කුසලයක් ඇති කරගන්න පුළුවන් වුණොත් ඒ කුසලයේ ලේසි කුසලයක් නෙමෙයි. ඉතින් අපි මෙතන ආත්මార్థකම් වෙනවා කියන තව කෙනෙකුට කුසල ඇති වෙන්න තියෙන හේතුව බලක් කළා තියෙනවා. ඒකත් අකුසලයක් දන්නේම නැහැ. තනියම කරන්න හදපු එක. කුසලයේ තුල තැඟවිච්ච අකුසලයක් වෙනවා. එතකොට අනිත් අය සහ සම්බන්ධ කර නොගෙන තනියම පින්කම් කරනකොට මේකට පිරිවර අඩුයි. යම් කුසල ධර්මයක් හෝ හොඳ සත්ක්‍රියාවක් සිද්ධ කරනකොට පුළුවන් තරම් අනිත්‍ය සම්බන්ධ කරගෙන ලෝකයේ වුණ දේ කිව්වට අපිට කමක් නැහැ. මේ ආධාර එකතු කරන ජීවිතේ ආගමන ලෝකය කියයි. නමුත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන කරන අය ඒ විදිහටයි කර්ම හොඳට මතක තියෙනවා. ඒ අය එතන හේතුවක් හදාගන්නවා ඵලයක් ලැබෙන්න. අපි මෙතන හේතුවක් හදාගන්න මේ විදිහට. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ ඒක. එහිඳ අනිත සම්බන්ධ කරගෙන කරනකොට එතන හම්බෙන මොකද්ද? කුසලයක් අපිට පරිවාර සම්පත්තිය ලැබෙනවා. කෙනෙක් බොහොම නුවණක් තියෙනවා, කෙනෙක් හරිම මෝඩයි කියනවා. ඒකට හේතුව මොකද්ද? ලෝකේ උගත්යයි සම්මත, සාධුයයි සම්මත, පඬිතයයි සම්මත අය ළඟට ගිහිල්ලා කලින් කල වහන්ස කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද හොඳ මොකද්ද නරක මොකද්ද අපි කුමක් කළ යුතුද කුමක් හල යුතුද කියලා නොයෙක් විදිහ කර්ම කාරණා විචාරලා කළ යුත්ත දේ කරලා නොකළ යුත්ත දේ නොකර ඉන්න විදිහ ප්‍රඥාව හුරු කළේ නැහැ. ඒ හින්දා මෝඩයි. එතකොට බුද්ධිමතෙන් හේතුව මොකද්ද? කුසල අකුසල හොඳ නරක කළ යුත්තේ නොකළ යුත්තේ නිතරම විචාරණ බව හුරු කළ තින මෙන්න මේක ප්‍රඥාව ඇති වෙන්න හේතුව. එතකොට සිහි මද ගතිය, මුලා වෙන ගතිය සහ අපි කියන මන්ද බුද්ධික බව හඳුන්වන ඒකටම හේතුවක් තියෙනවා. මොකද සුරාපානය කරන බව මන්ද බව ඇති වෙන්න, මෝඩ බව ඇති වෙන්න හේතුයි. ඒක නොකරන එක කුසලයක්, ඒක නොනැති වෙන්න හේතුයි. මෙන්න මේ වගේ මේ ලෝකෙ තුල තියෙනවා යහපත්, ලෝකෙ තුල යහපතක් ලැබෙන්න කල යුත්තක්. හොඳට මතක තබා ගන්න මේවා අපි කල යුතුයි. මේ ටික අපිට කරන්න පුළුවන් නම් ඇත්තටම මේ ලෝකෙ තුල බොහොම වටිනා මනුස්ස ලෝකයක් දිවෙයි. අපිට කර්මය කියන එකේ වටිනාකම ස්වභාවය තේරෙන්නේ. ඒ කියන්නේ නිවන් මාර්ග නෙමෙයි මනුස්ස ධර්මයට පාතයි අපි. කම්මස්සකතා ඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට වඩා ලෝකෙ තියෙන එක. මේක තියෙන්න පුළුවන් අබෞද්ධ කෙනෙක් ළඟ. මේක. එයාට සිද්ධ වෙන සිද්ධියක් ගැන මේ පෙන්නේ. මේ ඇත්තට ආගම් පන්ති පක්ෂ ભેද නැහැ. කතෝලික කියලා එහෙම නැතිනම් මුස්ලිම් කියලා එහෙම නැහැ. මේ ලෝකෙ ඇත්ත. ලෝකෙ ඉන්න අපි ඔය ටික කරන්න ඕනෙමයි. කරන්න ඕනේ. එතකොට මම මේ පෙන්වුවේ අපි ගොඩාක් ගැඹුරු ධහමකට හෝ යනවා නැත්නම් ධහමක් හිතන්නේම නැහැ. ඒකට හේතුව මෙන්න මේ වටපිටාව අපිට නැති වෙලා. අපිට යම් පට්ටමකින් කර්මය කර්මඵලය ගැන විශ්වාසය තියෙන මානසික මට්ටමක් වූ ඇති වුණා නම් මේ සාසනය මීට වඩා ගොඩක් වෙනස්. අපි හැමදෙනාගේ විමුක්ති ඉබේම ලැබෙන මානසික මට්ටමක් වෙනවා වටපිටාවක්. ඒඳ හැමදෙනාම තමන්ට හැකි ප්‍රමාණයෙන් මේ ටික කරගන්න උත්සාහවත් වෙනවා. කාටවත් එහෙම නෙමෙයි මේ ටික කිරීමෙන්. ඔව් දැන් අපි දැක්කා මෙහෙම මෙහෙම කළාම මෙහෙම මෙහෙම දේවල් ලැබෙනවා. එහෙනම් අපි දන් දෙන්නේ ඒ කියන්නේ අපිට මෙහෙම දෙයක් ලැබෙනවා. සිල් රකින්නේ මේ වගේ දෙයක් ලැබෙනවා. දැන් මිනිස්සෙක් වෙලා ඉඳගෙන මේ ටික කරනකොට කරුණු දෙකක් වෙනවා. යහපත් මනුෂ්‍ය ජීවිතයකට ඉදිරියට යවෙන යහපත් ජීවිතයකට අදිතාලමත් වෙන මේ ජීවිතයත් යහපත් මනුෂ්‍ය ජීවිතයක් වෙනවා. දෙපැත්තෙන්ම කුසල මට්ටමේ යහපත් වෙලා. දැන් මෙන්න මේ මනසකට වරොත්තු දෙනවා. මෙන්න මේ මනසකට සුදුසුයි සචිත්ත පරිවර්තන. දැන් හිත හදාගන්න කියන තැනට. එහෙම නැත්නම් අපි දන්නේම නැහැ අපිට වංචනික ධර්ම මේ නුවණ නැතුව මෙතෙන්ට නොපෙමිණේ එන කෙනෙකුට දන්නේම නැතු වචනක ධර්ම ඉපදේ. ලෝභකමක් ඇති වුනහම ලෝභකම හැටියට පෙනී නොසිට සමහර විට දැහැම විදියට එනවා. කුසලයක් අකුසලයක් දෙකටම සසර දික් වෙනවා. ඒ හින්දා ඔය දන් දෙන්න පින් කරන්න ඕනේ. නිවන් දකින්න උන් භාවනා කරන්න ඕනේ කියන අදහස දෙනවා. නමුත් මේ තුල දන්නේ එයාවත් මේ ක්‍රියාත්මක කළ තියෙන මොකක්ද ලෝභකම ක්‍රියාත්මක කරවල වංචනික ධර්මයක් ඇටියට. හොඳට සිහිපත් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී අපි මේ වගේ කුසල ධර්ම නිතරම සිද්ධ කරන්න ඕනේ. ඇයි සිද්ධ කරන්න කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසර අති දීර්ඝයි. මේ දීර්ඝ සංසාරයේ මුල් කෙලවරක් එහෙම නැහැ. මේ සසර ස්වභාවය දිහා බලනකොට සසරගත ජීවිතවලට මොහතකට හෝ සැනසෙල්ලක් ලැබුණා නම් රකවරණයක් ලැබුණනම් ලැබෙන්නේ ඒ කුසල ධර්මයන් තුළයි. ඉතින් එබඳු කුසල ධර්ම සිද්ධ කිරීම අපි හැම දිනාටම සුදුසුයි. අකුසල ධර්ම සිද්ධ කළොත් ඒකේ දුක ඒකාන්තයෙන් අපිට විඳින්න වෙනවා. කුසල ධර්ම සිද්ධ කළොත් ඒකේ විපාකත් ඒකාන්තයෙන් අපිට විඳින්න වෙනවා. ඉතින් කුසලේද අකුසලේද වඩා හොඳ කියන එක තමයි තෝරගන්න ඕනේ. ඉතින් එහෙම තෝරගෙන ඒක වඩා වැඩි කර නුවණ ඇති කරගන්නත් අපි මේ බුද්ධ උත්පාද පදස්සහවත් කරගන්න. ඇයි? අනම තග්ගෝ යම් වික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සන්දහාවිතං සංසරිතං මම චේතුං මහකච්ච. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණින් මේ සසර අති දීර්ඝයි. මේ දීර්ඝ සංසාර මුල් කෙලවරක් පේන්නේ අවිද්‍යාව නැමැති නීවරණයෙන් ආවරණයෙන් වැහිලා. තණ්හාව නැමැති බැඳුමකින් බැඳිලා. ඇස් දෙක වහලා අත් දෙක බැඳලා කකුල් දෙකක් බැඳලා. දැන් ඉතින් මොකද කරන්නේ? ඈ කකුල් දෙක ඇරලා අත ඇරලා අත් දෙකක් බැඳලා ඇස් දෙක වහලා දැන් ඉතින් එහාට දිව්වත් මෙහාට දිව්වත් ගල් මුඩු වල පය හැපි වැටෙනවානේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාවෙන් වහලා තණ්හාවෙන් බඳවලා දැන් කොහකට යන්න එහෙම පේන්නේ නැහැ. යන්නත් බැහැ. නුඹලත් මා බොහෝ කාලයක් සසර හේමියට දිව්ව සැරිසරුවා. නිකම්ම දිව්වේ නැහැ. අම්මා මරණු දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ යබෙට වැඩි. පියා මරණු දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ යබෙට වැඩි. දුව පුතා සහෝදර සහෝදරි මරණු දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ යබෙට වැඩි කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට ත්‍රිසංගත සත්ත්ව වෙලා උපදිනකොට කවුද තිරිසංගත සත්තු කිව්වේ? මොන වගේ සත්තුද? හරකේ, එළුව, බැටළු, ඌරු වගේ සත්තු වෙලා ඉපදෙනකොට බෙල්ල කපනකොට ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වෙදී තිබෙනවා. බුදුහාමුදුරු මෙහෙම දේශනා කරලා ඊට පස්සේ මෙහෙමත් කියනවා. පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ දන්න නුවණක් තියෙන කෙනෙක් ඇරෙන්න මගේ වචනේ විශ්වාස කරනවා. ඇයි? මොහොතේ වතුරට වැඩි ලේ, මොහොතේ වතුරට වැඩි අඬපු කඳුළු කිව්වහම අපිට හිතෙන්නේ මේ අතිශෝක්තියක් නේ, මා වර්ණනාවක් වගේ, මේක වෙන්න බැරි එකක් වගේ නේද? ඇයි? මොහොතේ වතුර ගොඩායිනේ. නමුත් සසර බුදුහන් දේශනා කරන සසර ස්වභාවය තේරුම් ගත්ත කෙනෙකුට නම් මේක විහිළුවක් වෙන්නේ නැහැ. මේක ඇත්ත කියලා තේරෙනවා. මොකද එච්චර සසර කියන එකද මිම්මක් නැහැ. මිම්මක් අපේ බුදුහාමුදුරුව ගැන ටිකක් තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුව කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයටවත් ගන්න බොරු කියන කෙනෙක් නෙමෙයි. සමහර විට අපි නම් නරක දෙන්නේ හොඳ දෙයකට යොමු කරන්න හැර කියලා බොරුවක් කියන්න පුළුවන්. බුදුහාමුදුරුව කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් බොරුවක් කියන කෙනෙක් නෙමෙයි. ඉතින් මේ බුදුහාමුදුරුව යමක් ශ්‍රී මුඛෙන් දේශනා කළා නම් ඒක එහෙමමයි. ඉතින් හොඳට හිතන්න මෙන්න මේ වගේ සසර මහා දුකක් විඳලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සංසාරේ ඉපදුණු ජීවිතවල ඇස් දෙක මන්ද වෙලා, ගල් මුල් වල පය හැටි හැටි වැටිලා, ආගවත් පිටක් නැතුව සමායිට ඔය දෙක්කලාපි වගේ තැනක එහෙම හිටියොත් හැපිලා වැටෙනකොට කූඩල්ලෝ එහෙම කන් වල ඇතුළ ගිහිල්ලා ලේ දීලා මරුණු ජීවිත ඕන තරම් නැති. අත්පය හතරම නැතුව කිලෙක් වෙලා ජීවිතය අවසන් වෙච්ච වාරවල ඕන තරම් නැති. නොයෙක් විදිහ ධර්ම ලෙඩ රෝග හැදිලා එකතන උත්පල වෙලා මල මුත්‍ර ගුඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල ඕන තරම් නැති. ජීවත් ඉද්දිම පණුව ගහලා හොරි කුෂ්ඨ හැදිලා පණුව ගහලා මැරිච්ච වාරවල ඕන තරම් නැති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිත පොඩි වෙලා මරණ වාරවල ඕන තරම් නැති. එකක් මතක තියෙන්න. මේ ඔක්කොම අපි ඉන්න මේ සසරේ. මේ සසරේ ඉන්න අපි මේ ඔක්කොටම නෑදෑයකම් කියන්න වෙනවා. තාම අපි කවුරුත් මේකෙන් මිදිලා නෑ. මේ ලැබපු බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතේ මේකෙන් මිදෙන්නට උද මඟ. අපි මේ ටිකත් නැවත නැවතත් මේ දුක අනුවම යන විදිහට නම් ගෙවන්නේ. මේ තරම් වටිනා ජීවිතයක් ලැබිලා අපිට නිඳා කරන්න ඕනේ. අපි මනුස්සයෙක් වෙච්ච වෙලාවේ බුදුහාමුදුරන්ගේ මේ ශාසනය සම්බ වෙච්ච මොහොතේ අපි ඊට වඩා නම් වැඩිතර යමක් කරන්න ඕනේ. අපි අර කපුටා වගේ වෙන්න හොඳ නැහැ. දන්නවද කපුටා ගැන? නැහැ නේ මම කියලා දෙන්න. වීදාගම මෛත්‍රී හාමුදුරු මේ ලෝ වැඩ සඟරා අහලා තියෙනවා නේද? ඒකේ තියෙනවා කවියක් අහලා තියෙනවද? ගංග යන ඇත්කුණ ඉඳම රසත සිදුනද වැද වෙන සුනමින් කපුටා ලද ඉසු රෙහි ලොබ කොලොහ තොපට බව සයුරින් ගමනක් නැත ගොනට. ඒකේ කවිය තේරුම ගන්නවා නේ? නමුත් මේ කවිය විදග මහන්දර හිව්වට මේ දහමේ තියෙන හරි ලස්සන කතාවක්. ඒ කතාවට තමයි මේක කියලා තියෙන්නේ. කවිය අහුවට කතාව දන්නේ නැති ඇති නේද? නෑනේ. මම කතාව කියන්නම්. ලස්සන කතාව. හොඳට අහගෙන ඉන්න. හිතේ හොඳට ධර්මය කරගන්න ඕනේ. එතකොට නිකන් නෝට හිතන්න දේවල් තියෙනවා. මේ කියනවා හිතන්න ඕනේ. එක දවසක් ඉස්සර හිමාලය තියෙන ඉන්දියාවේ හිමාල කැලේට මහ විශාල වැස්සක් වැස්සා. දවස් ගානක් වැස්සා. ඒ කාලේ මහා සද්දන්ත ඇතෙක් ලෙඩ කැඳිලා මැරුණා. මේ වැහැල වැහැල මතුවෙච්ච ජලකඳ කොච්චරද කියනවා නම් අර ඇතාවත් පාවෙන මට්ටමට.
අර සුනාමියට පෝච්චි පාවුනේ නේද? ඒ වගේ විශාල ජල කඳක් වෙන්නේ. ඉතින් මේ ඇත් කඳ දැන් ජලයේ පාවිලා ජලයත් එක්ක ගහගෙන ගහගෙන ක්‍රමානුකූලව ඇවිල්ලා ගංගානඟකට වැටෙනවා. දැන් ගංගානඟගේ උඩහා ඉඳන් පාතට ඇත්කුණ ගහගෙන එනවා. කපුට කියන්නේ කෑමට සතෙක් නේ. කපුට දවසක් කෑමක් හොයාගෙන යනවා. මේ කෑමක් හොයාගෙන යනකොට දැක්ක ඇත්කුණ. කපුට ඉදින් ටිකක් ගලුවා හොඳ කෑමක්. ඇත්කුණේ වහලා මොන මස් ටිකක් කෑවා. කාල වතුර දිහා හදනකොට හොට දාලා ගඟෙන් වතුර ටිකක් දුවා. දැන් කපුටට හිතෙනවලු මේ තරම් කණ්ඩ බොණ්ඩ තියෙන තැනක් දාලා යන්නේ මොන මෝඩෙක්ද? කවර මෝඩෙක් යනවද? ඒ හින්දා මම මේකෙම ඉන්න ඕනේ කියලා ඔන්න දැන් කපුට වාසස්ථානය කරගත්ත මොකද්ද? ඇත්තුන. කවර මෝඩෙක් මේක දාලා යයිද කියලා හිතීමත් සමගම දැන් මේ බේරලා යන්න දින දෙ නැති වුණා. මස් කෑපු එකේ දෝෂයක් නේ? අර මෝඩකම මේකෙම නතර වුණානේ. ඇත්තුනේ යහුවා වුණ කපුට. කපුට ඇත්තුනේ වහලා හිටියට ඇත්තුන නතර වෙලා නැහැ. ටිකෙන් ටික හෙමින් හෙමින් කෙමින් කෙමින් දැන් පාතට ගලාගෙන එනවා. ඇවිල්ලා වැටුන පහතට. මුහු දෙත් රැල්ලෙන් 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 රැල්ලට අහුවෙලා ඈතකට ගියා. කෙනෙකුට ගිහාම ආපහු වෙන්න බැරි තරම් දුරකට ගියා. මොකද්ද? ගබදී ඇත්තුන ගියා. දැන් ඇත්තුන ඉතින් හැමදාම තියෙන එකක් නෙමෙයිනේ. ඇත්තුන උන්න දැන් යටින් මාළු කාලා ලුණු වතුරට ටික ටික දියෙන්න ගත්තා. දැන් දියෙලා උන්න දැන් ඇටපුරු දෙකක් තුරතුයි හං කෑල්ලක විතරක් ඉතුරු වෙනකොට කපුටට තේරුණා මේකනම් හැමදාම ඉන්න පුළුවන් තරක් නෙමෙයි. හැමදාම සැනසෙල තියෙන තරක් නෙමෙයි. මෙතනින් නම් බේරලා යන්න ඕනේ කියලා හිතාගෙන හදවත පියාඹ. පියාඹලා උතුරු පැත්තට ගියා. ගොඩබිමක් පේන මානක නැහැ. දකුණු පැත්තට ගියා පේන මානක නැහැ. නැගෙනහිර පැත්තට ගියා නැහැ. බටහිර පැත්තට ගියා නැහැ. යන්න තැනක් නැහැ හතර දිශාවෙම. ඒ හින්දා තමයි හිටපු දැන් තෙන්නව. එනකොට තිබුණු හම් කැල්ලක් නැහැ. ඇටපුරු ටිකක් නැහැ මාළු කාලා. දැන් යන්න දැනුත් නැහැ හිටපු දැනත් නැහැ. අන්තිමට මොකද උනේ? මේ සතාව විහිස මහන්සිය වැඩිකමටම ජල සාගරයට ඇදගෙන වැටුණා. ඇදගෙන වැටෙනකොට ඇත්තුනට කරපු එකම කෙරුවා කපුට නේ මාළු. එහා පැත්තට මෙහා පැත්තට ගහලා තතු කඩාගෙන කෑවා. හිමාලයේ හිත දියුණු කරපු ඊර්ෂිවරේ ආහාර ටිකක් හොයාගෙන උඩින් යනවා එර්දියෙන් මනුස්සයෝ ඉන්න තැනකට මනුස්සපතේ. යනකොට මෙයා දැක්ක මූදු මැද දින කපුටු තතු වගේ. මෙයා කල්පනා කරා හැල්ලකට පාවිලා කවදාවත් එන්නේ කපුටෙකුට ඉගිලිලා එන්නත් බෑ මේ තරම් දුක. මේද වගේ තැනකට කපුටු තතු ආවේ කොහොමද කියලා මෙයා දිවසින් ආවර්ජන කළා බලනකොට මෙන්න මේ සිද්ධිය තියෙනවා. කපුට ඇත්කුනේ වහලා මස්කාලා ලෝභකමට ඇත්කුනේ වහලා හිටිය ඉගිලිලා ගියේ නෑ. ලෝභකමට ඇත්කුනේ වහලා ඉඳලා හිටපු කපුටට ඇත්කුනේ ලෝභකමින් ඇත්කුනේ වහලා නිසා වහලා ඉදීමේ වෙච්ච විනාශය ගැන තමන්ට දේරලා යන්න තියෙන දේ අතහැරිච්ච එක ගැන මම තේරුණා. තේරුම් අරගෙන ලෝකෙට ගිහිල්ලා කිව්වා. කියලා එදා මේ කපුටු උපමාවෙන් බණ අහලා රාජ්‍යයන් හතක් හිතුණා කියනවා. අබුද්ධෝත්පාද කාලේ. අවාසනාවට බුද්ධෝත්පාද කාලෙක වෙලත් මේවා මෙච්චර කියලා අපිට රාජ්‍යයක් පැත්තකින් දැඩේවා මේ ගෙයින් එළියට ගන්න බැරි වෙනවා. කමන්න මම ඒ කියන්නම්. ඉතින් කපුට ඇත්කුණ වගේ තමයි මොකද්ද ජීවිතේ ජීවත් කරගන්න අපිට ලැබුණා නම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා දේපොළ වස්තු කියලා යමක් ලැබුණා නම් ජීවිතේ ජීවත් කරගන්න. මේක මොකද්ද ඇත්කුණ වගේ. දැන් මේක කපුට ඇත්කුණේ මස් ටිකක් කාලා ඉගිලිලා ගියා නම් ඒක දෝෂයක් නැහැනේ. ඒ වගේ මේක බදා ගන්න නැතුව මේක පරිහරණය කළා නම් ඒක දෝෂයක් නැහැ. නමුත් කපුට ඇත්කුණේ වැහුවා වගේ කවර මෝඩෙක් නම් මේ වගේ තැනක් දාලා යයිද කියලා ඇත්කුණේම බදාගත්තා වගේ මේ දේපොළ වස්තු හරක බාන ඉඩකඩම් මිල මුදල් මේ ටික අපිට හම්බුනේ ජීවත් වෙන්න. දැන් මේක අපි කපුට ඇත්කුණේ වැහුවා වගේ වෙලා මේක මගේමයි මමමයි මගේ දරුවමයි මගේ ගෙවල්මයි මගේ දේපොළ වස්තු හරියට එනකොටත් අරගෙනව යනකොටත් අරගෙනව යනවා වගේම අයි චුට්ටක්වත් තියනවද මේක මගේ නෙමෙයි කියන අදහසක් එන්නේ හිතන්නවත් ඉඳ කපුට ඇත්ුණේ වහලා ඉන්නවා වගේ. දැන් මේවා ඔක්කොම තණ්හාවෙන් හිත අහකට ගන්නෙම නැහැ, හිතන්නෙම ගේට්ටුව කැඩිලා අර මල් පැලටික සුද්ධ කරන්න බැරි වුණා. නැත්තම් අද කොහොමද අරස්සාව කරන්නේ? මේක කරන්නේ මේ ලෝකේ දේවල්ම ඉගෙන හිතන්නේ. එක්ක දරුවා ඉස්කෝලේ ගින්න දරුවා මේම ওই ටිකමනේ අපි හිතන්නේ. ඇත්ුණේම අර මස් කැල්ලම එහෙමයි, මේ මස් කැල්ලම එහෙමයි කියලා හිතනවා වගේ. හරිද? දැන් හිත හිතා ඉන්නවා කපුට ඇත්ුණේ වහලා. කපුට ඇත්ුණේ වහුවට ඇත්ුණ නතර වෙලා. අපි මේ මේවා මම මගේ මගේ කියලා බදාගෙන හිටියද ජීවිතය නතර වෙලා නැහැ. කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික හිමින් පාතට ගලන ජරාව මරණය දක්වා ජීවිතය ගලාගෙන යනවා. ගිහිල්ලා මුහුදට වැටිලා සැල්ලට ගහගෙන ජීවත් කෙනෙකුට නැවත එන්න බැරි තරම් දුරට යනවා. මේක ගිහිල්ලා ආපහු කවදාවත් එන්න බැරි ළමා කාලයක් තරුණ කාලයක් තුනන ඒ තැන දක්වාම ගිහිල්ලා මරණාසන්න මොහොතට කිට්ටු වෙනවා. කිට්ටු වෙනකොට ලෝකේ අනිත්‍යතාවය ටිකක් තේරෙනවා. මේවනම් වැඩක් නෑ කියලා හිතෙනවා. එතකොට දැන් ඉතින් බේරලා යන්න තරක් නෑ. ඔන්න දැන් මේ කවුරුවත් තාම එහෙම වෙලා නැහැ. ඒ හින්දා මේ කියන්නේ කරගන්න තව ඉඩ තියෙනවා. ওই මට්ටමට තොර දුබල වෙන තැන මේ කියන්නේ. ඒ කියන්නේ බණක් ඇහෙන්න කන් ඇහෙන්නෙම නැහැ. ඇස් පේන්නෙම නැහැ. සිහි මුලා වෙලා, ඒ කියන්නේ මොකුත් සිහියක් නැහැ. කිසිම වචනයක් නොතේරෙන තත්ත්වයකට පත් වෙනවා. දැන් මෙයාට පුළුවන් ද බණ ටිකක් කියන්න? මෙයාට පුළුවන් බණ පොතක් අහන්න? බණ පදයක් අහන්න බෑ, බණ පොතක් බලන්න බෑ, කිසිම බුදු ගුණ හිතන්න කියලා දෙන්න පුළුවන්? බෑ. මොකද ගිහිලා එන්නම බැරි තැනට ගිහිල්ලා දැන් නමුත් එයාට තේරෙන දැන් ඉතින් වැඩක් නැහැ. මේ වගේ දුක නැති වෙනවන හොඳයි කියලා තේරෙනවා. නමුත් ගොඩනැගීමක් වෙන මානක නැහැ. දැන් විමුක්තිය මඟ අහලකවත් නැහැ. ඊට පස්සේ ගොඩබිමුකුත් නැහැ. හිතපු ඇටපුරු ටිකක් නැහැ වාගේ. අපි මම මගේ කියලා හිතපු මේ පැත්තත් අතහැරෙනවා. බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය ලබා ගන්න තිබුණු විමුක්තියත් අතහැරෙනවා. දෙපැත්තෙන්ම අතහැරන අපි ගැටන පහතට සංසාර සාගරයට, කපුට ජල සාගරයට වැටුණා වගේ අපි වැටෙනවා සංසාර සාගරයට. ඉතින් මේ සංසාර සාගරේ ඉන්නවා ජරා මරණන්ත කැඩ මැස්සෙ. හැම වෙලාවෙමන්ට අහුවෙලා කෑලි වලට කීතු වලට ඉරව ගන්න. ජරාව මරණය නෙමෙයි දුකින් හැම වෙලාවෙම හස පහරවල උඩින් මාසු පීඩාවෙන්ට. ඉතින් කපුට ඇත්ුණේ වහගත්තා වගේ ජීවිතය මේ ලෝකෙටම දිය කරන් දෙපා. බොහෝම දෙනෙක් මෙතරම ඉපදිලා මෙතරම දුවන අය ඉබඳු ලෝකයේ අතරින් සසර පරතරක් හොයන්නේ බොහොම ටික දෙනයි. ජීවිතය ගැන ටිකක් හරි හිතන්න උත්සාහවත් වෙන්නේ බොහොම ටික දෙනයි. මේ ලෝකේ ඔක්කොම මේක ඇතුළෙම කියලා බඳා අපි හිතාගෙන ඉන්නේ ජීවිතයකට සැනසෙල්ල තියෙන්නේ, රැකවරණය තියෙන්නේ, දුක නැතුව ඉන්න පුළුවන් වෙන්නේ ගෙයක් දොරක් හදාගත්තොත්, මිල මුදල් තිබුණොත්, රස්සාවක් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා. ඉතින් ටිකක් අපි හිතන්නේ. එහෙනම් තට්ටු ගණන් උසට ගහපු ගෙවල් තියන අය ඉන්නවා, ඒ අය දුක නැද්ද? දුක නැතුව ඉන්නවද? ඒ අය ළඩ වෙන්නේ මහලු වෙන්නේ නැද්ද? ඇයි අපි හිතන්නේ නැත්තේ? මුල මුදල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා අපේ හිතට හිතනකොට ඇයි ඒ හිතට ඇත්ත පෙන්වන්නේ නැත්තේ? ඩොලර් කෝටි ගණන් තියන අය ඉන්නවා, ඒ අය දුක නැතුවද ඉන්නේ? මහලු වෙන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ නැද්ද? එහෙනම් අපි මේ චුට්ටක් හොලද නිරෝගී වෙන්න හදන්නේ, දුක නැතුව ඉන්න හදන්නේ? ඇයි හිතට තමන්ගේ හිතට තමන් ආලෝකයක් වෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ, ඇයි අඳුරට වෙලා ඉන්නේ? ඇයි ආලෝකයක් හොයන්නේ නැත්තේ කියලා අහනවා. ඉතින් රස්සාවක් තිබුණොත් දුක නැති වෙන්න පුළුවන් කියලා හිතනකොට ඇයි අපිට හිතෙන්නේ නැත්තේ මහා ශ්‍රේෂ්ඨයි කියලා හිතන රස්සාවල් කරනවා එහෙනම් දුක නැතුවද ඉන්නේ? මම කියන්නේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන ප්‍රස්තාවල් කරන්න එපා කියන එක නෙමෙයි. මේක තෝරගන්න ඕනේ. මිල මුදල් හොයන්න එපා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ගියක් දොරක් හදන්න එපා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ගියක් දොරක් හදන්න, මිල මුදල් එකතු කරන්, රස්සාව කරන්, ඒ ලැබපු ජීවිතේ ජීවත් කරන්න මිසක මේ තණ්හාවෙන් බදා ගන්න නෙමෙයි. මස්තික ඛණ්ඩ කාලා යන්න අපටත් කියනවා. මේක බදා ගැනීමයි දෝෂේ. එහෙම වුණාම ඒ මත්තෙම මැරෙන්න වෙනවා. ඉතින් මේ ඇත්ුණ ගැන එහෙම නිතරම හිතන්න එපා. දැන් අපේ ජීවිතේ ගොඩක් ගිහිල්ලා තව ටිකයි තියෙන්නේ. තව ටිකකින් මූද මැද්දටම යනවා. යන්න ඉස්සෙල්ලා ඒක මෙහාදී හෝ ගොඩට යන්න ඕනේ නැහැ. තාම කපුටට ගොඩට යන්න පුළුවන් සීමාවේ ඉන්නේ. ඒ හින්දා මේ ඇත්ුණ මූද කෙරවලට යන්න දෙන්න එපා. ගියොත් එන්න බෑ. එහෙනම් බාහිර භෞතික කිසි දෙයක් හිතන්න එපා. ජීවිතයේ ස්වභාවය ගැන හිතන්න හුරු වෙන්න ඕනේ. ඇත්ත ඇති හිති හිතන්න හුරු වෙන්න. මේ හාමුදුරුවෝ කියන හින්දා නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන හින්දා නෙමෙයි. අබ්බ ඇටයක් තරම් හරි මොලයක් තියෙනවනම් ඇයි ජීවිතේ හිතන්න බැරි ඇහැට කනට මේ ලෝකේ පේනවනේ. පේන්න තියෙනවනේ. ඈ මේ දැන් පිටවල ඉන්න මහත්තුරුන්ලාට හිතන්න ගොඩක් දේ. ජීවිතයේ ආදර්ශයක් අල්ලලා පෙන්නල දෙනවා. නිහඬව ධර්මයේ මේ බණ අහන්න ඕන උදේ පාන්දර යනකොට කියනවා හොඳ ධර්ම දේශනාව. මේ බලන්න සසර ඇති, සසර ඉන්න හැමෝටම මේ දේ වෙනවා. ඕගොල්ලොත් මේකෙ මිදිලා නැහැ කියන දේ කියනවා. ඈ හිඟන්නේ පාරක ඉන්නකො හිඟන්නේ කියලා අහක බලන් යනවා. හොඳ ධර්ම දේශනාව කරනවා. ඈ ලෝකේ අපි බණ අහන්න දන්නේ ඒ මොකද හිතේ බල තියෙන්න ඕනේ. හිතේ දහමක් තිබුණොත් තමයි මේක අපිට ධර්මයක් කරගන්න පුළුවන් ස්වභාවය. ඉතින් මෙතන මේ හැම දෙයකම මම මේ කලේ අද මං කියමු ගැඹුරු දහමක් නෙමෙයි මේ කියන්නේ. මට ඕනේ මම දන්නවා කෙනෙකුගේ මේ මට්ටම හැදුනොත් එයා දහමෙන් අයින් වෙන්නේ නැහැ. අපිට මේ මට්ටමට අපේ ජීවිතු වෙන්නේ නැහැ. ඉතින් අපි හැම වෙලාවෙම සිහි කරන්න ඕන මේ ලෝකේ ජීවත් වෙන ලැබුණ මිසක අල්ලගන්න නෙමෙයි. අපි කොහාට හරි යාළුවෝ දෙදෙට ගියාම හොඳ වටිනා ප්‍රෝප් එකකට තේ ගන්නවා. දැන් මේ ගෙදර කෙනා දුන්නනේ. දුන්න හින්දා තේක බිල සාක්ෂි දාගත්තත් හරිද නේද? දැන් එහෙම එකක් නෙමෙයි අපි කරන්නේ. ඒක දුන්නේ අපිට පරිහරණය කරන්න මිසක සාක්ෂි දාගෙන යන්න එහෙම නෙමෙයි. ඒ ගෙදරට එනකොට කෝප්පයක් මම ගෙනාවේ නෑ. කෝප්පේ ගෙනියන්නේ නෑ. පරිහරණය කරන්න විතරයි දුන්නේ. ගෙනියන්න නෙමෙයි. පරිහරණය කරන්න දුන්න දෙක ගෙනියන්න ගියොත් එක්ක ගුටි ගන්න වෙයි. නොගහන කෙනෙක් වුණත් අපහැදීමට හෝ ලැජ්ජාවට හෝ පත් වෙන්න හෝ වෙන්නේ වෙන්නේ වෙනවා. ඒ වගේ මේ ආගන්තුක ගෙදරකට ඇවිල්ලා තියන්නේ අපි. ඒ කියන්නේ ඉපදෙනකොට මේ කිසිම දෙයක් ගෙනාවේ නෑ. මේ ලෝකෙ දැන් මේ අපිට පරිහරණය කරන්න මේ ටික හම්බ වුණේ. ඒක අපි සාක්ෂිය දා ගන්න හදනවා නම් ඒ හේතුවෙන් අපිට දඬුවම් විඳින්න වෙයි, ලැජ්ජාව බයටපත් වෙන්න වෙයි. මේක මේ කෝපේ දුන්නේ සාක්ෂිය දා ගන්න නෙමෙයි පරිහරණයට වගේ. මේ ලෝකේ ලැබුණා නම් දේපොළ වස්තු ආහාර කබාන මිල මුදල් ඉඩකඩම් දූදරුවෝ මේ සාක්ෂිය දා ගන්න නෙමෙයි මගේ මම කියලා බදා ගන්න තණ්හාවෙන් ඉන්න අල්ලගන්න හැම නෙමෙයි මේ දුන්නේ. මේක පරිහරණය කරන්න ජීවිතේ ජීවත් කරන්න පරිහරණය කළ ජීවිතේ ජීවත් කළා මනුස්සයෙකුට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨත්වයකට යන්න මිසක තව දෙහෙන්න නෙමෙයි. අපේ ජීවිත දිහා ගත්තොත් අර කාණු හොදන කතාව වගේ එකක් වෙලා. ඇයි ඒ? එක මනුස්සෙක් හැමෙන්නේ පාරක කාණු හොදනවා. ඉතින් ටිකක් හිතන්න පුළුවන් මනසේ පුතන් ගිහිල්ලා ඇහුවලු මේ ඔබ මොකද කරන්නේ? මම කානු හොදනවා. නැගෙන මොකද මේ බනහන්නේ? මොකක්ද කියන්නේ? ඊට පස්සේ කටින් කන්නේ. වෙලා වැඩිද?
නෑ.
කියන වෙලා ඔරලෝසුවක් නෑ ඒක. අමර තේරෙන නේද? නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න මගෙන් ඈ.
අවසරයි තන්නා දාන ආදී කුසල කර්ම කරලා සත්‍ය සත්‍ය සාධනා කරන්න ඕනේ කියනවා.
ඒකින්ද තමයි මම මුලින් ওই ටික මතක් කළේ ওই දෘෂ්ටි අපිට තියෙන ඕය ලෝක මිනිස්සු කියන ඒවා. සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. යහපත් දේ කරන්න සැප සම්පත් ලැබෙයි. ප්‍රාර්ථනා කරන්න නිවන් සම්පත් කරන්න යහපත් දේ. එතකොට ලැබෙයි අපිට ලෝකෙදී ලෝකෝත්තර දේ. අපි මේ දාන ආදී කුසල ධර්ම නොකොට අපි ප්‍රාර්ථනා කළාද ලැබෙන්නේ නැහැ. දාන ආදී කුසල ධර්ම කරලා සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න ඒ සැප සම්පත කියන එක ලෞකික විතරක් නෙවෙයි ලෝකෝත්තර නිවිදෙට ප්‍රාර්ථනා කරන්න. ගොඩක් දෙනෙක් නෝව මේ දන් දෙන්න හොර කම්මැලි කට්ටිය කියන්නේ. ඉතින් මොකද බෝසතාණන් වහන්සේ දිහා බැලුවාම දසපාරමිතා වලට මුලවටම කිව්වේ දානපාරමිතා. එතකොට ඒකෙන් ප්‍රාර්ථනා කළාට කමක් නැහැ. නිවන ප්‍රාර්ථනා කළාට කමක් නැහැ.
දිවිද සම්හන්සලෙන් කියනවා මේ මාත ප්‍රාර්ථනා කිරීමෙන් එතන සංහවක්
සොළුවේ දෙය දින රැගෙන දාල බලාපොරොත්තු වෙනවා වගේ. ඇත්ත කියන්නේ ඒක තමයි ධර්මතාවය. ඉතින් එහෙම දෙයක් දීලා අපි ප්‍රාර්ථනා කළාට ඒක ඉදි ගැරලුවක් නේ. ඒක අසාධාරණයක් නේ ධර්මතාවයක්. අනුන්ට පාඩුවක් වෙන දෙයක් නම් තමයි අසාධාරණයක් වෙන්නේ. නමුත් අපි ඊගාවට ඔය එකම ප්‍රාර්ථනා කරන්න ඕන එක දෙයක් තියෙනවා. එතන යහපත තියෙනවා. දැන් අර කතාවේ ඉතින් මම නිකන් උපමාවක් කියමු. මම ඉස්සර දැන් ගොඩක් දෙනෙක් කියන ලෞකික දේවල් ප්‍රාර්ථනා කරන්න එපා කියලා. මම දන් දුන්නොත් මම ප්‍රාර්ථනා කරන අවශ්‍යම එක. නිවන් දකින්න බැරි වුණොත් මේ දන් දුන්න කුසලයට ලෝකේ කෙනෙකුට සමාන නොවන විදිහ විශාල ධනස්කන්ධයක් ලැබේවා. වටිනා විශාල ධනයක් මට ලැබෙනවා. පොහොසත් වෙනවා. හැබැයි මේ හේතුන් චුට්ටක් අමත ලෝභය ඇති වෙන්න එපා. මාන්‍ය ඇති වෙන්න එපා. මේ ධනය විපහැදම් කරලා මේ ලෝකය සම්බුද්ධ ශාසනය පහදවන්න මට හේතු වේවා. මටත් මේ සම්බුද්ධ ශාසනය පැහැදෙන්න හේතු වේවා. මම එහෙම ප්‍රාර්ථනා කරනවා. දැන් මේ වගේ ධනයක් ලබාගෙන මෙහෙම කළොත් මොකද තියෙන වරද? ඇයි අපිට බැරි එහෙම? මේ දේත් ලැබෙනවා නම් අනාථ පින්දක සිටුතුමාට ධර්මයේ මේ ධනෙ ලැබුණේ දෙයින් මොකද උනේ? කාටද පාඩුනේ? එයාටද අන්තද? කාටද පාඩුනේ? විසාක උපාසිකාවල තියෙන ධනෙ කොච්චරද? එයාට ලැබුණු ධනෙන් කාටද පාඩුනේ? හැමෝටම ලාභය. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලාභේ ලාභයක් කරගන්න නොදන්නකම්. අපි ලාභේ ලාභයක් වෙන විදිහට ප්‍රාර්ථනා කරනද? එහෙම. එතකොට මම නිකන් කිව්වේ ඔය හැම පිනක්ම කරුවහම මම ප්‍රාර්ථනා අදටත් එහෙම. පිනක් කෙරුවොත් ඒ පිළිම මම ප්‍රාර්ථනා කරන විදිය. ඒක එපා කියන්නේ නැහැ මම නම්. පිනට විපාකේ පාස් කියන්නේ නැහැ. මොකක් අතට දෙන්නේ එපා කියන්නේ.
ඒක නිවන් සුවිතක් ප්‍රාර්ථනා කරා. එතකොට අර වෙන දීමේ ප්‍රතිඵල
ලැබෙනවා කියලා කියන්නේ. ලැබෙන. වෙන දීමේ ප්‍රතිඵල ලැබෙනවා නිවන් ප්‍රාර්ථනා කළොත්. දෙන වණන් නිවන් දකින්න බැරිනොත් දුන්නු එකේ විපාකේ සම්බේනම අර ප්‍රාර්ථනා කළත් නොකළත් මේ දේ කළොත් ලැබෙනවා. මේ දේ කරන්න කියන එක මිසක ප්‍රාර්ථනාවට සීමා වෙන්න එපා කියන එකයි මම කියන්නේ. සතෙක් මරලා අපි කියන්නේ මට මේ පව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් ලැබෙනවනේ. ඒ වගේ තමයි අයි කුසලයට විතරක් නොලැබෙන විදිහක් නැහැනේ. කුසලයේ කළා ප්‍රාර්ථනා කළත් නොකළත් කුසලයක් ලැබෙනවා. ලැබෙනවා. නමුත් ලැබෙන කුසලයේ ප්‍රාර්ථනාව යහපත් එකක් හැටියට තවත් උසස් බවට පත් කරගන්න පුළුවන්. ඒකම ලැබෙන එක ප්‍රාර්ථනාවකින් පහත් බවට පත් කරගන්න පුළුවන්. මම දැන් මම කියන්න ගියේ කාම හොදන කතාව නේ. එක මිනිහෙක් හරි කාම හොදනවා. දැන් උදේට තව මිනිහෙක් ආවහම මේ මිනිහයා අහනවා අර මිනිහයාට මොකද කරන්නේ? මහත්මයා මම මේ කාම හොදනවා නගරේ සුද්ධ පවිත්‍ර කරන්න කාම හොදනවා. ඉතින් ටිකක් කතා කර කර ඉන්නකොට ඇයි ඒ කාම හොදන්නේ? අනේ මහත්තු ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. මේ ජීවත් වෙන්න තමයි කාණු හොදන්නේ කියලා. දැන් ජීවත් මේ කාණු හොදන්නේ මොකටද? ජීවත් වෙන්න. තව ටිකක් කතා කරලා කොහොමද ඔයාගේ දිනචරියාව කොහොමද ඔයා ජීවත් වෙන්නේ? බලන්නකො මේ මාසේ ජීවත් වෙන්නේ මොකටද? කාණු හොදන්නේ. මුළු ජීවිතේම ගෑවිලා තියෙන උදේ පාන්දර මේ කාණු හොදනවා. හවස් වෙලා තමයි කාණු හොදන්න යන්නේ. ගිහිල්ල කානු අහවල් කානු හොදන්න දරනවා නේද? අහවල් එක මේ විදිහට හොදන්න ඕනේ නේද කියලා රෑ ටිකක් ගෙවන්නේ ඒකේ. එතකොට දැන් උදේ කාලේ ඉඳන් හවස් වෙනකම් කානු හොදනවා, හවස නිදා ගන්න ටිකක් කානු හොදනකොට දැන් ජීවත් වෙන්නේ මොකටද? කානු හොදන්න. කානු හේදුවේ ජීවත් වෙන්නයි, ජීවත් වෙලා තියෙන්නේ කානු හොදන්න. මොනවද මේ ජීවිතේ ඉතුරු? ජීවත් වෙන්න කානු හොදලා, කානු හොදන්න ජීවත් වෙනවා නේද? අපිත් කොහොම වෙලා නම් තේරුමක්. ඇයි මේ රස්සාව කරන්නේ? ජීවත් වෙන්න. ඇයි ජීවත් වෙන්නේ? රස්සාව කරන්න කියන තැනටපත් වෙලා නම් වැඩක් නෑ. ඉතුරුක් වෙන්නේ රස්සාව කරන්න ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ විමුක්තියක් සඳහා. වෙනවනම් මේ ජීවිතේ බොහොම ශ්‍රේෂ්ඨයි. නමුත් බුරුද කියන්නේ බලන්න, අද අපේ ජීවිත නොදිනවත්තුම වෙලා නැද්ද? අර ටික කන් හොදන කතාව. උදේ පාන්දර වැඩට ගිහිල්ලා හවස රෑ 7-8 වෙලා ගෙදර එනවා, නිදාගන්න ටිකට කල්පනා කරන්න මොකද්ද? කාර්යාලයේ ඉන්න කෙනා නම් ඒ ටික, කඩේක ඉන්න කෙනා නම් ඒ ටික, ওই ටික නෙමෙයිද? මුළු ජීවිතේම රස්සාව වෙලා නෙමෙයිද? රස්සාව ජීවිතේ වෙලා නෙමෙයිද? ඉතින් හිතන්න අපි මිනිස්සුන් නම් මේ ටික සුදුසුදු කියලා. අපි රස්සාව කළේ ජීවත් වෙන්න නැත්ද? නම් ජීවිතයේ කිනක රස්සාව නොවිය යුතුයි. මම කියන්නේ හමුදාවක ඉන්න කෙනෙකුට මම කියන්නේ රස්සාව ගැන හමුදාව වෙන්න පුළුවන්. ඒක රස්සාව. නම් ජීවිතය කියන්නේ හමුදාව නොවිය යුතුයි. ජීවිතේ තියෙන්න පුළුවන්, ඔය තුල ඉන්න පුළුවන් බොහොම සිල්වත් කෙනෙක්, බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් තරමට. ඈ එන්නතම් බොහොම මෛත්‍රී වඩන සිල්සත්න් කෙනෙක්, මෙත්තිත පතන පුද්ගලයෙකුට ඔය තුල ජීවත් වෙන්න පුළුවන්. ජීවිතයේ රස්සාව නෝ. රස්සාව ජීවත් කරන්න වෙන්න පුළුවන්. නම් ජීවිතයේ කෙනෙක් රස්සාව නොවුනොත් ඒ ජීවිතය තුළ තව බොහෝ දෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්, බොහෝ චරිතයක ජීවත් වෙන්න පුළුවන්. නමුත් අපි ගාව තියන්නේ ජීවත් වෙන රස්සාව කරන ජීවිතය නිසා අපි හුරු වෙච්ච අයින් තමයි මුළු ලෝකෙ දිහාම බලන්නේ. හොරකම් කරපු මිනිහා දිහා හොරෙක් හැටියට තමයි මුළු ජීවිතේ බලන්නේ. ඒ හොරා තුළ ඉන්න පුළුවන් බොහොම පරිත්‍යාගශීලී මිනිහෙක්. ඒක පැත්තිය අපිට පේන්නේ නැහැ. ඒ මොකද අපි හුරුවෙලා තියෙන්නේ මේ වගේ දෙයක් නිසා. ඉතින් මම මෙතෙන්දි මතක් කරන්න එක දෙයයි, ජීවිතේ ජීවත් කරන්න රස්සාවක් කරන්න, රස්සාවක් කරන්න ජීවත් වෙන්න එපා. අපිට ඒ තුළ මේ වටිනා බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතය ලබා ගන්න, විමුක්තිය ලබා ගන්න මනසකට ඉඩ හදා ගන්න. තව කියනවා නම් එළි වෙනකම් ගොඩාක් දේ තියෙනවා. නමුත් මම අවසන් කරන්න නේද? මේ හොඳයි නේද? ලස්සන කතාවක් කියලා අවසන් කරන්න දෙන්න. හැබැයි මම මේ කියනවා මතක තියෙන්න ඕනේ. එතකොට දැන් ඔන්න ඇත්කුණ ගැන එහෙම හිතන්නේ නැහනේ. හිතන්නේ නැහැ. මෛත්‍රී භාවනා මේ මහත්ය හොඳට බන දන්නවා. හරිද? ඔහොම හිතියට. ඔය මහත්යගෙන් අහන්න ඕනේ භාවනා කරගන්න හැටි. මට කියලා දෙන්න වෙලාවක් නැහැ. මෛත්‍රී භාවනාව බුදු ගුණ වඩන හැටි අහගන්න ඕනේ. ආන්න හැබැයි පොත්තු ගෙනත් තියලා කබඩ් එකට දාලා ඉබ්බත් දාලා තියෙන්නේ නැහැ. හරි. ඇඳුවට තිබුණාට පස්සේ ඒක බලන්න ඕනේ. බලන්න නම් දැන් අපි දැක්කනේ, අපිට තේරුණානේ අපි තුන කුසල් ඇති වෙන්න ඕනේ කියලා. එහෙම නැතිනම් අපේ මේ මනුෂ්‍ය ජීවිතේ මොකක් වගේද වෙන්නේ? පළඟැටිය වගේ වෙයි නේද? පළඟැටිය මොකද කරන්නේ? පහන් දැල්ලට පයින්නවා. පළඟැටිය පහන්, පළඟැටිය දන්නවනේ? පළඟැටිය පහන් දැල්ලට පයින්නවා. කැමති ඉන්නේ පහන් දැල්ලට? කැමති. තමන් කැමති දේ ලබා ගන්නවා කියන්නේ පහනට පයින්නවා. පයින්නකොට මොකද වෙන්නේ? පිච්චෙනවා. පිච්චෙනකොට රිදෙනවද? දුකද සැපද? දුකයි. පිච්චෙනකොට දුක එනවා. ටිකක් හරි පණ තිබුණොත් ඒ දුක ආපු පහන් දැල්ලටම ආපහු තණ්හා කරනවා. මැරෙනකම්ම කරන්නේ ලාම්පුවටම, පහන් දැල්ලටම තණ්හා කරනවා, පහන් දැල්ලටම පයි. ඒ කියන්නේ එයා දන්නේ නැති වුණාට මැරෙනකම්ම කරලා තියෙන දුකම විඳිනවා, දුකටම තණ්හා කරනවා. නමුත් පළඟැටිය මොඩයි කියලා පළඟැටිය දන්නේ නැහැ නේ. දැන් මුන්න හොඳට මේ ටික හිතන්නකො. පළඟැටිය පැත්තකට වෙලා ඉන්නකොට හිමින් ලාම්පුව ළඟට ආවද? පළඟැටිය උන්න මේ පිටියයිනේ ඉන්නේ. ලාම්පුව මේ පිටියයිනේ. දැන් ලාම්පුව ටික ටික ළඟට ආවද පළඟැටියගේ? නෑ. පළඟැටිය. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ තමන්ම දුක උපදින දෙයට පැනලා තමන්ම දුක් විඳිනවා මිසක් අහක ඉන්නකොට තමන් කරා දුක එන්නේ නැහැ. ඒ වගේ පළඟැටිය දුකම විඳින්න දුකටම තණ්හා කරනවා වගේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය තියෙන ඔය පේනවනේ ඔය ස්පිරිතාල වල ඔයේ කිදී ලෙඩ රෝග තියෙන මේ ලෝකයක් තියෙනවනම් මේ ලෝකෙන් නොයෙක් නොයෙක් විදිහ දුක් විඳින අපි ඒ ලෝකෙටමයි ආපහු ආපහු කැමති. ඈ දුක්කම විඳින්න දුකටම තණ්හා කරනවා. තව විස්තර තියෙනවා මේ කෙටි කරලා කිව්වේ. ඉතින් පළඟැටිය මෝඩයි කියලා ඌ දන්නේ වගේ අපි මෝඩයි කියලා අපි දන්නේ. අපි පළඟැටිය දේම කරපු දේම කරන මැරෙන කම්ම කරන්නේ පණ තියෙනන මැරෙන කම්ම කරන්නේ ඔය ටික. මොනවද දුක වෙන දේවල්? කැඩෙන බිඳෙන අනිත්‍ය වෙන හැම දෙයකම දුක වෙනවා. දේපල වස්තුව හරක බාන ඉඩ කඩම් මිල මුදල් යානවාන වෙන ඒව පැත්තකින් තමයි මේ මමයි කියපු මේ රූප මිටි දිහා බලන්න මේකෙන් මොනතරම් දුකක් එනවද? කම් කැක්කුම් ඔළුව කැක්කුම් දත් කැක්කුම් බඩේ කැක්කුම් කොන්ද කැක්කුම් අතපය කැක්කුම් නේද? ඈ තව ඊට වඩා මේ නොයෙක් විදිහේ රෝගාබාධ ඇති වෙනවා. අපි එහෙමද ගොඩාක් ආස ගොඩාක් ආදරේ මේ ශරීරෙට නේ කල කිරෙන්නේ එහෙම නැන්නේ. අපි කවදාවත් කලකිරෙනවද? කලකිරෙන්නේ කොහොම කලකිරුණාද බෑ. අපිට හිතෙන් කලකිරුණාට ඒකට හේතුවක් තියෙනවා. දැන් නෝන්න ඕකත් හොඳයි වැඩේ. කලකිරෙනවා කියන වචනේ තුල ඒ කියන්නේ දැන් වතුර අර කළු ගල යට යන්න කියලා කැමති කිව්වට කළු ගල යට යනවට කැමති වුණාට යට යාවා කියලා හිතුවට යට යනවද? මේ උඩ පාවෙන්න කියලා හිතුවට ප්‍රාර්ථනා කළා උඩ පාවෙනවද? නැහැ. කලක මේ දැන් මේව කිසිම දෙයක් වැඩක් නැහැ කියලා හිතුවට වෙන්නේ. ඒක නෙමෙයි කලකිරීම කියන්නේ. දැන් අපි ඇවිදින්න බැරි හින්දා නැත්තම් මේ ලෝකේ හොඳ නැහැ කියලා අපි කලකිරනවා කියන්නේ මේ හොඳ නැහැ කියලා හිතනවා. හොඳ නැහැ කියලා හිතුණාට අපිට හරියන්නේ නැහැ. අපිට ලෝකය හොඳ නැති විදිහට වැටහෙන ධර්මතාවයක් හේතුවක් කියන්නේ. අපි ඔක මෙහෙම කියමුකෝ. දැන් පළඟැටියා පහනට පැන පැන මන්න ලාම්පුව ගැන හොඳටම කලකිරලා ඉන්නේ කියලා වචනයක් කිව්වොත් පයින් විදිහට කියන්නේ හැම වෙලාවෙම පයින්නවා. පයින්ද බැරි වෙලා අඳු කැඩිලා ඉන්නව නම් එහෙම නැත්නම් ඌට පයින්ද බැරුව තතු පිච්චිලා ඉන්නවා. ඒ ලාම්පුව නම් හරි හොඳයි මට මේකට යන්න බැයිද අප්පා කියලා හිතෙන් හරි පැන පැන නම් ඉන්නේ පහන. දැන් කයෙන් බැයි නම් හිතෙන් හරි හිතකය දෙකෙන්ම මේ පළඟැටිය ලාම්පුවට නැමිලා නම් ඉන්නේ ඉඳගෙන මට නම් දැන් පයින්ද බැරි හින්දා කලකිරලා තියෙන්නේ කියන මේ කලකිරලා තියෙන්නේ පහනට පයින්ද බැරිකම හින්දා මිසක ඒකට පයින්ද නැතිකම හින්දා නේද කලකිරලා තියෙන්නේ. පහන කියන එක හොඳ නෑ ඒකට පැනහම දුක එනවා කියන තරකින් නෙමෙයි තේරෙනවද? දැනගන්න මේ පහලට පයින්ද බැරිද දැන් කලකිරලා. දැන් අපිත් කොහොමයි මේ ලෝකේ දුක එන හින්දා නෙමෙයි මේ කලකිරලා තියෙන්නේ. දැන් විඳින්න බෑනේ යන්න බැරි හින්දා කලකිරෙනවා. මේක දැන් උතර තියෙන වැඩි තණ්හාවද එතකොට? ඈ ඇයි මේ මේක දැනගන්න බැරි හින්දා? එහෙම නෙමෙයි කලකිරීම කියලා කියන්නේ පළඟැටියට හොඳට තතුත් තියෙනවා. පයින්ද පුළුවන්කම තියෙද්දි අනේ මේකට පැන්නොත් මෙහෙම විනාශයක් වෙනවා නේද? ඒ හින්දා මේක සුදුසු නෑ කියලා හිතාගෙන පයින් නැත්තම් අන්න කලකිරීම. අපිට ඇවි කය නෙමෙයි ඉඩ ප්‍රශ්නේ තියෙන්නේ. හිතට ඇවිදින්න පුළුවන්කම තියෙනොත් දැන් අපිට කයට බෑ. හරි ඒක දැන් අපේ සීලය. හරිද? ඒකත් හොඳයි ඉස්සර. දැන් ඕක අපිට හොඳ අවස්ථාවක් කරගත්තේ. දැන් හිතෙන් අපි කලකිරෙන්න ඕන ලෝකෙට. කයට බැරි හින්දා උන්න හරි ටිකක් අපේ කෙල්ලක අඩු වුණා ඒ දැත්තෙන් ඈ. දැන් අපි කලකිරෙන්න ඕනේ ක්‍රමය තමයි මේ ලෝකයේ යමකට කැමති වුණොත් ඒක කැමති වෙන දේ නැති වෙච්ච දවසක දුක වෙනව නේද? අපි මේ විදිහට කැමති කුලඟක් හරි වතුරක් හරි ගින්නක් හරි එල ගින්න දෙන්න පුළුවන්. අනේ එදාද හරියට මේක තමයි. අපි එතකොට එහෙම වුණොත් අපි මේකට කැමැත්තෙන් හිටිය දුක එනවා. එහෙනම් මේකට අපේ තියෙන කැමැත්ත අතහරිනවා. ඔන්න දැන් කැමැත්ත අතහරිනවනේ කියලා තීරණය කළා. දැන් හොඳට මතක තියාගන්න ඕනේ මෙහෙම හිතුවා කියලා කැමැත්ත අතහැරෙන්නේ නැහැ. එහෙනම් දැන් ඊකට වැඩසටහනකුත් තියෙන. එහෙනම් කැමැත්ත අතහරිනවා. මොන ආදීනෝ දැක්කා? ආස්වාදේ දැක්කා, ආදීනෝ දැක්කා. දැන් නිස්සාරණයකුත් තියෙනවා. නිස්සාරණය තමයි මොකද්ද? එහෙනම් මේකෙන් මිදෙනවා නම් හොඳයි. දැන් නිස්සාරණේ වුණාට හරියන්නේ නැහැ. මේකෙන් මිදීමේ ප්‍රතිපදාවක් තියෙනවා. එකයි රූපයත් රූපයගේ ඇතිවීම නැතිවීම නැති කරන මගකුත් කියලා එකක් තියෙනවනේ. දැන් මේ රූපේ ගැන බැලුවා, රූපේ ආස්වාදයේ අපි කැමැත්තෙන් ඉන්නකන් සතුටක් වෙනවා, ඕන ආස්වාදය. ආදීනව තමයි මේක කැඩුනහම බිඳුනහම වෙනස් වෙච්ච දවසෙම දුක එනවා. ආදීනව තේරෙනවා. නිස්සාරණය දන්නවා. එහෙනම් මේකට තණ්හා නොකොළොත්, මේක ආස නොකොළොත් මේ දුක එන්නේ නැහැ. එහෙනම් ආස නොකරන්න ඕනේ. නිස්සාරණය දන්නවා. ආස නොකරනවා නම් හොඳයි කියලා දැනගත්තට ආසාව නැති වෙනවද? මෙතන ඉඳලා අපිට හිතෙනවා මෙහෙම. ගාල්ලට නොයා මෙතනම හිටියහම මෙන්න මේ වගේ දුකක් විඳින්න වෙනවා. ගාල්ලට ගියොත් නම් මේ දුක මට නැහැ. ඒ හින්දා මම ගාල්ලට යන්න ඕනේ කියලා හිතුවද? හිතුවා කියලා ගාල්ලට යවෙනවද? මෙතන ඉන්නකොට මේ දුකක් එනවා. අපිට යම් දුකක් එනවා ඔළුවේ දැක්කම. ගාල්ලට ගියොත් නැත්නම් ඉස්පිරිතාලට ගියොත් නම් ඔළුවේ දැක්කම හොඳ වෙනවා. හොඳ කරගන්න බෙහෙත් ගන්න හැකි. එහෙනම් මෙතන ඉන්නතු ඉස්පිරිතාලට යෑම හොඳයි. උන නිස්කාරණය තම්බුණා හොඳයි කියලා හිතනවා අපි. දැන් හිතුවා කියලා ඔළුවේ දැක්කම හොඳ වෙනවද අපි? නැද මොකද කරන්න තියෙන්නේ? දැන් ප්‍රතිපදාවක් අපිට කරන්න තියෙනවා. එහෙනම් මේකේ ආදීනව දැක්කා, මෙතන ඉන්න එකේ යන්නේකේ ආස්වාදය දැක්කා, ඉස්පිතාලට යන්නේකේ වෙන යහපත දැක්කා. ඒ හින්දා තීරණය කළා, දෙක තුලනය කළා, මේක දුකයි ඒක සැපයි. එහෙනම් මේක අතහැරලා ඒක කරනවා, ඉස්පිතාලට යනවා කියලා උන නිස්සාරණේ පැත්තට කරන දෙයට හිත නැමුණා. දැන් හිත නමනවා ඉන්න එක තමයි අපි කියන්නේ කරන්නේ. ඒ කියන්නේ ගේ කැඩුම දින දුක එනවා. මේකට තණ්හා කළු. ඒ හින්දා තණ්හාව නැතුව ඉන්නවනම් හොඳයි. දැන් නිසා ඔච්චර උඹ හිතියා කියලා තණ්හාව නැති වෙන්නේ නැහැ අපි. ඔළුවක කුම නැති වෙන්නේ නැහැ අපි. මෙතන ඉන්නකොට ඔළුවක කුම ඉන්නේ. ඉස්පිරිතාලට ගියොත් නම් ඔළුවක කුම නැති කරනවා, බෙහෙත් දෙනවා. ඒ හින්දා ඉස්පිරිතාලේ යන්න ඕනේ කියලා හිතුවා කියලා ඔළුවක කුම අඩු වෙන්නේ නැහැ, බෙහෙත් සම්බ වෙන්නේ නැහැ. දැන් අපි මොකද එහෙනම් කරන්න ඕනේ? මෙතන ඉන්නවට වඩා මේ යන්නේ කොහොඳයි නේ යන්න ඕනේ. දිහාම අපිට හම්බ වෙනවා මොකද්ද? මේ පිටුදුලෙක හොඳයි. ඒ වගේ මේ ගෙවල් දොරල් යන වාහන මේවා අනිත් වෙන දේවල් මේවට තණ්හා කළොත් කැමති වුණොත් මේකට දුක එනවා. හොඳට තේරෙනවා. එහෙනම් මේවට තණ්හාව නැති වුණොත්, කැමැත්ත නැති වුණොත් දුක නැති වෙනවා. එහෙනම් මේවට කැමැත්ත නැතිවීම හොඳයි. මොන ඊට පස්සේ ප්‍රතිපදාවක් අපිට තියෙනවා. දැන් කැමැත්ත නැති කරන්න ක්‍රමයක් ඊට පස්සේ අපිට තියෙනවා. අද නෑ හැම වෙලාවෙම හිතින් බුදු ගුණ හිතනවා, මෛත්‍රී වඩන හිත හුරු කරනවා. ඒ වගේ එක කර. එතකොට දැන් මේ පැත්ත ගැන හිත නැඹුරු වෙන්නෙම නෑ. අන්න එහෙම කරන කෙනෙක් නම් નિયම විදිහට කලකිරෙන පැත්තට යොමු වෙනවා. මේ දැන් එයා වචනයක් කිව්වත් නැතත් මේ ගේ ගැන කලකිරෙනවා කියලා කිව්වත් නැතත් එයා ඇත්තටම කලකිරෙන විදිහට කරන කෙනෙක්. තේරෙනේ? ඒ හින්දා මේ කලකිරුණ විදිහට ටික ටික කරන්න ඕනේ. මම කතාවක් කියන්නේ. ඒ කතාව කියන්නේ අම්මා වයසයිනේ. උත්සාහය හිතේ මේ වයසින්ද අපිට බැරි වෙයි කියලා. ඒ හින්දා මම මේ ලස්සන කතාවක් කියන මේක කිව්වම හිතේ ආයෙදී මම වයස නැහැ, මම තාම තරුණයි. ඒ හින්දා මට මේක පුළුවන් කියන්නේ. මොකද දන්නවද මේ කතාව? ටිකක් දිගයි නේ. හොඳට අහගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සැවැත් නුවර හිටියා ධනවත් සිටුවරේ. මේ සිටු යුවලක් සිටුවරයයි සිටු දෙවියයි මේ දෙන්නට හම්බුණා දරුවෙක්, ගෑනු දරුවෙක්. එයාට නම තිබ්බ සෝනා කියලා. ඉතින් මේ දරුවා ටිකක් ලොකු මහත් වෙනකොට මේ දේපොළ වස්තුව ලියලා දීලා දෙමව්පිය මිය පරලෝ ගියා. ඊට පස්සේ මෙයා ටිකක් ලොකු වෙලා අවාහි විවාහ වුණා. කවුද මේ සෝන? දැන් කල්යනකොට මෙයාටත් හිටිය පුතුම 22. මේ සෝනට දරුවෝ පිරිමි ළමයි 22. එන්න නමක් හැදුනා බහුපුත්තක සෝනා කියලා. බොහෝ පුත්තු ඉන්න සෝනා කියලා. ඉතින් මේ සෝනාගේ ළමයිනුත් ලොකු වුණාට පස්සේ ඒ අය පුතු 20 දෙනාම විවාහ වුණා. දැන් මේ සෝනාගේ වයස අවුරුදු 120ක්. දරුවෝ ලොකුයි. මේ අම්මා කල්පනා කරනවා මට තනියම උයා පිහගෙන කණ්ඩක්ද මේ දේපොළ වස්තුව මට තිබිලා වැඩකුත් නැහැ. මම මරණ දවසට මේවා මේ අය රණ්ඩු වෙනවා. ඒ හින්දා මේව ඔක්කොම සමසේ බෙදලා දීලා දරුවෝ ගවත වෙලා මම නිදහසේ ඉන්නවා කියලා හිතාගෙන මේ අම්මා මොකද කරන්නේ? Tamange තියෙන මුළු දේපොළම දරුවෝ 20 දෙනාට බෙදුවා. බෙදලා පවර්ලා දුන්නා. දීලා Taman මොකද කරන්නේ? බඩු මුට්ටු ටිකක් අරගෙන ලොකු පුතා ගාවට ගියා. ඉතින් ගියාම ඉතින් බොහෝ මොහොතකට සලකලා ටිකක් දවස් යනකොට ඉතින් ලේලි කියනවලු අම්මා ඉතින් මේ ලොකු පුතා ගාව හිටියත් මේ මෙච්චර ධනයක් තිබුණා සමානෝමනේ බෙදුවේ ලොකු පුතාට කියලා ටිකක්වත් වැඩිපුර දුන්නේ නැහනේ. මේ ලොකු පුතා ගාව ඉන්න එකේ ටිකක් වැඩිපුරවත් දෙන්න තිබුණානේ. ඉතින් මේ අනිත් පුතුන්ටත් දුන්නානේ. ඉතින් මෙතෙන්ට විතරක් මොකුත් වැඩිපුර දීලා නැහැ නේ කියලා එක එක ඒවා කියනකොට ඉතින් අනේ අම්මට තේරුණාලු ඒ කියන්නේ ඉතින් මෙතන මේ ඉඳපා කියන එකනේ කියලා අනිත් තැනට ගියා. ඒ ලේලිත් කියනවලු ඉතින් මේ ඔක්කොටම සමානෝනේ බෙදා දුන්නේ මෙතනම මෙතෙන්ට විතරක් නෙමෙයිනේ. ඔහොම ඔහොම 20 දෙනා ගාවටම ගියාම දැන් 20 දෙනාගේම ගෙවල් වලින් ලේලිවත් එහෙම කියන්න ගත්තා. මේ අම්මා හරීම අසරණ වුණා. මුළු ජීවිතේම දියකලේ දරුවෝ වෙනවා. තමන්ගේ තරුණකම දරුවන්ට දීලයි මහලුකම යන්න ගත්තේ. ඒ වුණාට තමන් හදපු ඒ දරුවන්ගේ දෙහිතක් සරණක් රැකවරණයක් නැතුව නැති වුණාම ලෝකේ කාගෙනුත් දෙහිතක් නැති වුණාම මේ යම්ම මොකද කරන්නේ පාර්ථිමයි. දැන් සිටු ගෙදරක හැදුණු කෙනෙක්. ඡන්ද විදිහක් බොණ්ඩ දෙයක් නැහැ, ඡන්ද දෙයක් නැහැ. ඉතින් මිනිස්සු විසී කරන ඉඳුල් දාන තැනට ගිහිල්ලා ඉඳුල් අරගෙන තමයි හන්නේ. ඉතින් මෙහෙම ගස්යක නිදාගන්නේ. ඉතින් මේ විදිහට ඉන්නකොට මේ අම්මා කල්පනා කරනවා මට දැන් කාගෙවත් හිතක් නැහැ. හැබැයි මෙහෙන වර්ණකට ගිහිල්ලා මහාන වුණොත් නම් හොඳයි. ඒ කාලේ භික්ෂුණී ශාසනය තිබුණානේ. කල්පනා කරලා මෙයා මෙහෙන වර්ණකට ගියා. ගිහිල්ලා කිව්වා ආර්යාවනේ මට මහාන වෙන්න ඕනේ කියලා. දැන් අවුරුදු 120ක් වෙන ගොඩාක් වයසයි. ඉතින් කවුරුත් කැමති වුණේ නැහැ මෙයා ගොඩාක් දුර්වලයි. මහාන කරන්න කවුරුත් කැමති වුණේ නැහැ. ඉතින් මාර්ගඵල නොලබපු තරුණ අය ටිකක් දොස් කියන්නත් ගත්තා. ඈ ගිහි ගෙවල් වල ඉඳලා ඉඳලා දරුවෝ හදලා බැරි වෙනකොට අපිට කරදර කරන්න මේවට මෙනවා. ඈ වයසට ගියාම ඉබේම සිල් රකින්න ඕන තරුණ කාලේනේ කියලා ඉතින් මේ ඒගොල්ලන්ගේ දැනුමේ හැටියට එහෙම එකක් නැහැ. තුන් තරා වයසෙන් කොයි වයසක හරි සිල්වත් වෙනවා නම් හොඳයි. ඈ නමුත් පුතග්ජන ඒ කීප දෙනා තේරෙන හැටින් ඉතින් මෙහෙම බයින්න ගත්තා. ඉතින් ඒ වුණත් මෙයා මෙහෙන වරනේ වැටිලා අයිනකට වෙලා ඉතින් බිස්සුන් වහන්සේලා වළඳලා ඉතුරු වෙන දේවල් වළඳවල ඔහොම ඉන්නකොට එතන ඉන්න වැඩිහිටි මෑණියෝ හරි අනුකම්පයි. හරි මෛත්‍රී සාගතයි. එයාට හිතුණා මේ මිනිස්සයා මහාන කෙරුවෝ කාලා බිලවත් ඉඳීනේ කියලා. එහෙනම් මම මහාන කරන්නම් කියලා මහාන කෙරුවා. ඉතින් මහාන කෙරුවට අර පුතග්ජන අනිත් මෑණිවරු ටිකක් හින්ට් ගන්නවා කියලා කියන්නේ හින්ට් ගන්න එක එක ඒවා. ඈ අපිටත් මේ කරදර කරන්න ආවා රහේ මේ කියලා. ඉතින් පැවිදි ජීවිතේ ගණන් ගන්න වයසින් නෙමෙයිනේ වැඩිමල් කම පැවිද්දෙන්නේ. ඉතින් මෙයා තමයි බාලයා. ඉතින් මෙයා තමයි වැඩිහිටියයෙට නාන්න වතුර උණු කරන්නත් ඕන. ඉතින් දෙවුල වෙවුල ඒවත් කරනවා. ඉතින් අතුපතු ගන්න ඉස්සර තිබුණ සිරිතක් තියෙනවා. දවස් 14කට හැරලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යනවා ඔක්කොම. එක්කෙනෙක්ව පන්සලේ නතර කළා යන්නේ මෙහෙම ආරම්භ. ඉතින් දැන් නවත්තලා යන්නේ හැමදාම කාවද මේ සෝනාව. සෝනා භික්ෂුණිය. අලුතේ මහාන වෙච්ච කෙනානේ. එයාව තමයි නවත්තලා ඔක්කොම යන්නේ. ඉතින් දවසක් බණ අහන්න යද්දී එදත් වෙනද වගේ මේගොල්ලෝ සැරකල්ලා කියලා යනවා. අද එනකොට මේ ඉස්තවීර භික්ෂුණීන් වහන්සේලා නාන්න පෑන් උණු කළා කියන්න ඕනේ. කියලා මෙහෙණවරණ බලා ගන්න ඕන කියලා පවර්ලා ගියා. ඉතින් මේ සෝනාගේ පුරුද්දක් තිබුණා, අර භික්ෂුණීන් වහන්සේලා බයිනකොට වෙනස්කම් කරනකොට එයාට මෙහෙම හිතුණා. මගේ දරුව සැලකුවෙත් නැහැ. මුළු ලෝකෙම පිහිටක් කරනක් ලැබෙන්න ඕනේ මේ වගේ දැහැමි පරිසරයක. ඒ තුලත් ලැබෙන්නේ හිත පැරෙන වචන. මට පිහිටක් කරනක් නැහැ ධර්මයේ ඇරෙන්න කියලා මෙයා හැම වෙලාවෙම අත නොහැර කායානුපස්සන භාවනාව කරනවා. මොකද්ද මෙයා කිසිම දෙයක් හිතන්නේ නැහැ. මෙයා තීරණය කරුවා මට දාන හැරෙන්න මුළු ලෝකෙම පිහිටක් කරනක් නැහැ දැන්. මෙයා හැම වෙලේම මේ ශරීරයේ කෙස් ලොම් නියට සම්මස්තලිනේ දැහැදිලා තියෙනවා. මේ කෙස් ටිකද මම කියලා කියන්නේ, හැමතෙද මම කියලා කියන්නේ, නියපොත්තටද මම කියලා කියන්නේ. මෙයා මේ ටිකෙන් ටික 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 හිතනවා. හැම වෙලේම වෙන මොකද හිතන්නේ ඔහොම හිතනවා කියලා අර ද්වත්තින් සාකාර කුණුප කොටස් 32 මෙනෙහි කරලා භාවනා කරනවා. එදත් අරගොල්ලෝ මෙහිණි ආරණ්‍යට ගිහාම මෙයා වතුරුණු කරන්න කියලා කුස්සියට යද්දී අර විදිහට භාවනා කරමින් තමයි ගියේ. නීවරණ ධර්ම දුරු වෙලා හිත එකපාරට මෙයාගේ සමාධිම අධිචිත්තයකට පත් වුණා. බුදුහාමුදුරු දැක්ක ජේතවනාරාමෙන් බලා බුදුහාමුදුරු ගාතාවක් කිව්වා, දේශනා කළා, යෝචේ වසසතං ජීවි අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සිජෝ පසතෝ ධම්මෝ. මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වුණා. තේ ජීවිත හිස් ජීවිතය. මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වෙනවා මේ ජීවිතේ වටිනවා කියලා පෙන්නනවා. ඔය ගාථාව කියලා අවසන් වෙනකොටම සෝන භික්ෂුණී රහත් වෙනවා. ඒ වෙද්දි අභිඥා සහිතව රහත් වෙනවා. රහත් වෙලා දැන් වතුරුණු කරන්න කුසියට ගියේ අප වැඳට ආවා. ඇඳට ඇවිල්ලා මෙයා කල්පනා කරනවා වෙනද වගේ අනිත් අය මට දැනුනේ දැන් පව් සිද්ධ කරගන්න. ඈ මගේ ಗುಣ විශේෂය නොදන්න කම මේ අය පව් පුරව ගන්නවා. ඒ හින්දා මේ අයට මම දැනුම් දෙන්න ඕන කියලා මෙයා ඇඳට වෙලා හිටියා. දැන් අනිත් කට්ටිය බණ අහලා ආවහම ගිනිහල්ගේ ටේබිල කුස්සියට ඇවිල්ලා බයින්ද ගත්තා. වතුර උණු කරනවා තබා ලිපට ගින්දරවත් දාලා නැහැ නේ කියලා ඉතින් ඔන්න සැර කළා බයින්ද ගත්තාම මෙයා කියනවා, ආර්යාවෙනි ගින්දරෙන් වැඩක් නැහැ, ඕනේ උණු වතුරනේ, උණු වතුර අරගෙන පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙයා කල් මේගොල්ලෝ කල්පනා කරන මොකද්ද මේ කියලා මුට්ටිය තියෙන අරගෙන බලනකොට වතුර හුද්දටම පැහැන්නේ ගින්දර නෑ. ඊට පස්සේ දැන් වතුර අරගෙන ආනවා හිඳෙන්නේ අඩු වෙන්න මත. ඊට පස්සේ දැන් දැනගත්ත මෙයාගේ ඉර්ධියක් තමයි කියලා. ඔක්කොමලා බාලාය මේ අනේ ආර්යවනි මෙච්චර කල් අපි නොදැන දැනට අපිට සමා වෙන්න කියලා සමාව අරගෙන වැඩි හිටිය අයත් අනේ අපි අතින් ඕබෝන්සේගේ ಗುಣ විශේෂයේ මෙච්චර ගුණවත් බව අපි දන්නේ අපි අතින් විච්චක රැද්දට සමා වෙන්න කියලා වැඩි හිටිය අය සමා වරදෙන එයාව ඉහළ තියෙන බොහොම ගෞරවයට ඇසුරු කළ වන්දනා මාන කළා. මේ තහම් වයසට ගිහිල්ලා මුළු ලෝකයක්ම වෙනස්කම් කරද්දී අපි නම් ඉක්මනට වැටෙනවනේ දරුවෝ සලකන්නේ නැහැ කියලා එක්ක හිතින් දුක් වෙනේ. ඈ එහෙම නැතිනම් දැන් මට ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ අය මේ බයිනවා දොස් කියනවා කියලා ඌ හිතයි. අර අම්මා හරි බුද්ධිමත් උනා. මුළු ලෝකෙම සලකන්නේ මේ ලෝකෙම සලකනද ලෝකෙම අනුකම්පාව ලැබෙන්න ඕනේ දැන් උත් ලැබෙන්නේ නින්දා පාස. එහෙනම් මම ධර්මයේ හැර වෙන මට පිටක් නැහැ කියලා දහම ලං කරගන්න බුද්ධිමත් උනා. අපි ඔය ගැන පැතෙන කරන්නේ. නමුත් අපි බෞද්ධයෝ නම් අපි මේක කරන්නේ. දරුවෝ නොසලකන්න පුළුවන්. මුළු ලෝකෙම නොසලකන්න පුළුවන්. ඒ නින්දා පහස් ජීවිතේ ගලාගෙන ඉන්න පුළුවන්. ඒ එහෙම එනකොට අපේ හිතට හිතෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ධර්මය අරගෙන නම් මට පිටක් නැ මේ සසරේ ඇති මේ ලෝකේ ඇති. එහෙම වෙන්න වෙන්න ලෝකේ තාඥ පිටින් එන්න එන්න අබල දුබල වෙන්න වෙන්න ධහමට අපි ලං වෙන්න ඕනේ. මිසක දුක එන දුක ගෙනෙන ලෝකෙට නැවත නැවත පණින්න හොඳ නැහැ පළඟටි වගේ. ඉතින් මේ තරම් වෙනස්කම් කරලා දරුවෝ නොසලකලා ලෝකය වෙනස්කම් කරද්දී ධහම කෙරේ විශ්වාසය තබාගෙන හිත දැඩි කරගත්ත මේ අම්මා කර දිනපු මේ දිනුම ජීවිතේ ලැබපු මේ දැනුම මොනතරම්ද ශ්‍රේෂ්ඨයිද කියන එක ලෝකෙට පෙන්වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහු කාලෙදී ඒත දක්කම් වික්කවේ මම සාල්කානම් යමේ ආරද්ධ විරියන යදිදන් සෝන මහණෙනි මගේ මේ විත්තු ශාසනේ ඇරඹු වෙර ඇති සාධකවන් අතර මේ සෝනව අග්‍රයි කිව්වා. මොකද ඒ තරම් ගත දුබල වෙලා අවුරුදු 120ක් වයසට ගිහිල්ලා මුළු ලෝකයක් වෙනස්කම් කරද්දී ඒ හිත හයිය වුණා මේ ධහමට නැඹුරේ. මේ චරිත කතා වලින් කියනවා අපිට විශාල ධර්මයක්. සසර පරතරක් හොයන අය, සසර විමුක්තියක් හොයන අය ලෝකේ මොන දෙයක් කෙරුවත් ඒකෙන් විමුක්තියේ මඟ දැඩි කරගන්න ඕනේ මිසක ලෝකේ නොසලකීම මත කඩා වැටිය යුතු නැහැ කියන එකක් කියනවා. ලෝකේ හැම වෙලාවෙම අසංගුරයි, ලෝකේ හැම වෙලෙම අසාධාරණ කරන්න පුළුවන්. ඒ වුණත් ධර්මය අපිට සාධාරණයි, ධර්මය අපිව අතහරින්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ ධහමට එන්න මේ වගේ විශාල බණක් කියනවා. ඉතින් මම මෙතන මතක් කළේ ඒ අම්මා එච්චර වයසට ගිහිල්ලත් ජීවිතයේ දිනුවනම් සසර දිනුවනම් අපි තාම එච්චර වයසට ගිහිල්ලා නැහැ. අපිට ඕනේ මොකද්ද? ඌමනා. නිවන් දකින්න ඕනේ නම් භාවනා, සසරෙන් මිදෙන්න ඕනේ නම් දුකෙන් මිදෙන්න ඕනේ නම් කළ යුතුමයි අනිවාර්යෙන් මේ හිත හදාගන්න එක. ඉබේම හිත හැදෙන්නේ නැහැ. ඉබේම වෙන්නේ නැහැ. ඒකට හේතුව තියෙනවා නේ. ඒ වගේ ජීවිතය ගැන මේට වඩා ටිකක් අපේ හිත වෙනස් වෙනවා. මං කියුවා අනන්ත ජාති සංසාර මේ වගේ මහා දුක් කන්දක් වින්ද ඇත්තෝ අපි භවයෙන් ගැහිලා නිසා අපිට ඒක පේන්නේ නැහැ. භවයෙන් ගැහිලා නිසා අපිට පේන්නේ නැහැ. සතර ගුණ දීර්ඝයි ගුණ දුක් වෙනවා තියෙනවා. භවයෙන් ගැහිලා ඉඳ පේන්නේ නොපෙනුණත් එහෙම දෙයක් තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. මේ ඇස් දෙකට විතරක් සීමා වෙන්න එපා. අපාය කියලා දෙයක් නැතුව නෙමෙයි අපාය තියෙන්නේ. කුසල ධර්ම නොකළොත්, අකුසල ධර්ම කළොත් දෙන්නම අපාය යනවා. ජීවුන් අපේ ජීවිත මේ ලෝක සත්‍යයේ ජීවිත ගෙවෙනකොට හැම දෙනාගේම ජීවිත කුසල් මතින්ම ගෙවෙන්නේ නැහැ. නොඑක් නොඑක් වැරදි වෙච්ච අවස්ථා ඇති, අදුපාඩු වෙච්ච අවස්ථා ඇති. දහමක් නොතිබුණොත් අපේ ජීවිත ඉක්මනට දුකටපත් වේ. උපමාවක් වෙනවා බුදුහාමුදුරුවෝ මසුරන් වලින් තියෙන මම තේරෙන රුපියල් වලින් කියන්නම් ඈ. සමහර අය ඉන්නවල රුපියල් ලක්ෂ ගණනක් හොරගම් කරලා తీරේ යන්නේ. සමහර අය ඉන්නවල රුපියලක් හොරගම් කරලා తీරේ යන්නේ. රුපියලක් හොරගම් කරන්නේ දුප්පත් මිනිහෙක්නේ, සමහර විට දුප්පත් කෙනෙක්. මෙයාව අල්ලගන්න මම වර්තමාන කියන්නේ මේ කතාව තියෙන අතීතේ රාජපුරුෂයෝ. මෙයාව අල්ලන්න පොලිසියෙන් එනකොට අල්ලස් දෙන්න නැති හින්දා මෙයාව ගිල්ල හිවේ දානවා. රුපියල කොරකම් කරපු කෙනා අල්ලන්න එනකොට අල්ලස් දෙන්න නැති හින්දා මෙයාව අල්ලගෙන ගිල්ල හිවේ දානවා. රුපියල් ලක්ෂ ගණනක් කොරකම් කරපු කෙනා අල්ලන්න එනකොට පොලිස් කාර්යාලයට අල්ලස් දීලා පොලිසිය ඉන්න බැන්නද? මේ කියන්නේ අතීත කතාවක්. අම්මට තේරෙන්න ඕනේ ඉඳ වර්තමාන කියන්නේ. බුදුරජාණන් දේශනා කරන රාජපුරුෂයෝ ගැන මේක අර්ථයක් වෙනවද? මතුලන් ලක්ෂයක් හොරගම් කරපු කෙනා රාජපුරුෂය අල්ලන් දෙනකොට අල්ලස් දෙනවලු. පොලිසියෙන් අල්ලන් දෙනකොට එයාට අල්ලස් දීලා බේරෙනවා. දැන් යථාර්ථයේ තීන්දුවනේ රුපියල් ලක්ෂයක් හොරගම් කරපු කෙනා බේරුණා, රුපියල් හොරගම් කරපු කෙනා කිරේට ගියා. මොන විදිහකටද සිද්ධ වෙච්ච සිද්ධිය උට? ඒ වගේ යම් කිසි කෙනෙක් දුප්පත් නම් මොකද්ද? සද්ධහා ධනං, සීල ධනං, ගිරි ධනං, ඔත්තප්ප ධනං, ත්‍යාග ධන, සුත ධන, ප්‍රඥා ධන කියන සත්හාරය ධනේ ආර්ය ධන හතක් තියෙනවා. සද්ධාව නැත්තම්, සීලේ නැත්තම්, ලැජ්ජාව නැත්තම්, බය නැත්තම්, ත්‍යාගේ දන් දීම නැත්තම්, බහුසුත භාවය නැත්තම්, ප්‍රඥාව නැත්තම් මෙන්න මේ කෙනා දුප්පත්. දැන් නිර්ධන දුප්පත් කෙනා රුපියලට හිරේ ගියා වගේ චූටි අකුසලයට තපායට යනවා කියන්නේ. සත්හාරි ධනෙ නැති කෙනා චූටි අකුසලයට තපා යනවා කියන්නේ. ධනවත් කෙනා මසුරන් රුපියල් ලක්ෂ ගන්න කරගෙන ගල හිරේ ගියේ නැහැ වගේ. සමහර අය ඉන්නවා සත්හාරි ධනෙන් ධනවත්. ජීවිතේ සමහරට ලොකු වැරදිලා ඒත් අපාය යනවා තියා දුක් මාත්‍රයක් නෑ කියලා පෙන්නනවා. අඟුලිමාල හාමුදුරුව වගේ අය මේ කාලේ මිනිහ මැරුවා ගොඩ. නමුත් පහු කාලේ බොහොම ධනවතෙක් වුණානේ ධනෙ. ඒ හින්දා සාහතුන දුක නැ. සම්බදෙලියා කියලා චෝරගතක කියලා කොසල් රජුරන්ගේ අවුරුදු 50ක් අලුගෝසි වැඩේ කළා. මරණසන්න මොහොතේ ශරීර මහරහතන් වහන්සේට කිරිබතක් පූජා කළා බණ අහලා ඒ දහම තේරුණා විතරයි. ඒ හේතුවෙන් පස්සේ බුද්ධත්වයටම පත් වෙන තත්ත්වයටපත් වුණා. අවුරුදු 50ක් කොරුමද. ඇයි ඒ ධනවත් කෙනා මසුරන් ලක්ෂ ගණනක් හොරගම් කළා තේරුණා වගේ ධනවත් කෙනා විශාල අකුසල් තියෙනවා ඒත් විපාක දෙන්නේ. මතක තියාගන්න අද දවසේදී හරි අපිට මේ ධනෙ වැඩි කරගන්න බැරි වුණොත් ජීවිත ජීවනකොට යහපත වගේ මහපත වෙනවා. ඒ යහපත අතුව නීගෙන් සීගෙන් දුකට දාන දුකට පත්ුණොත් බෙරගන්න කවුරුවත් ඉන්නේ නැහැ. මේ ලෝකේ එක දෙයක් මතක තියාගන්න අපි ඔක්කොම තනියම ඉන්නේ කියලා. අනුනු ඥාතෝ තතෝ ආග අනුනු ඥාතෝ ඉතු ගත යථාගතෝ තථාගතා භාතත්ත පරිදේවන. කිසිවකෙතත් නොදන්නාමයි නොකියමයි මෙහට ආවේ. කිසිවකුට නොදන්න නොකියමයි යන්නේ. යම්සේ ආවද එසේ යනු. අපි හැම කෙනෙක්ම එහෙම. එහෙනම් මේ ලෝකේ අඳන්නේ කාටද කියලා අහනවා. හොඳට මතක තියාගන්න හෙට දවසේ තනියම පිටරලා යන්න ඕනේ. මේ කවුරුත් එන්න ඔය බොරු උච්චර මේ ආදරෙන් වගේ ළඟින් වෙලා ඉන්නේ හැම කෙනාම Tamanට තියෙන ආදරේ හින්දා. යටත් පිළිසෙන් මේ මහත්ලා එක්ක ටිකක් සමීපෙන් බන කියලා ඉන්නේ ඇයි? අපි කියන්නේ නිකන් මේ ලෝකෙට අපිට මොනවා හරි උපකාරයක් තියෙනද? මේ මහත්ලා අපිට පෙන්න ගොඩක් ආදරේ වගේ ඇයි? Tamanට බන ටිකක් අහගන්න හින්දා. ඈ එතකොට දෙමව්පිය දරුවන්ට ආදරේ කියලා නෑ. එහෙම ලෝකෙ තුල ආදරේ කියන එකක් නෑ කියන එක නෙමෙයි. නමුත් මේ හැම තැනකම තියෙනවා. තව කෙනෙක් අතුරු කරන තව කෙනෙකුට ලාභයක් සඳහාම මේ නිකන් මල ගෙදරකට ගිහිල්ලා බලන්න අඩන හැටි දිහා අම්මා වරනනම් අනේ අම්මා හිතන්න මට කන්න දුන්නා බොන්න දුන්නා ඇඳුම් හේදුවා රේදුවේ හේදුවා දැන් මේවා කරලා දෙන්නේ කවුද අනේ අම්මා මලක් දැන් මේ Tamanට වෙච්ච පාඩුවක් නේ බලනකොට කියාගෙන යන්නේ දැන් අපිට හිතන්නේ අම්මගේ අම්මට ආදරෙට කියලා මේ දැන් මේ විලාපේ මොකද Tamanට පාඩු වෙලා කියන එක නෙමෙයිද හොඳට හිතන්න හැම එකක්ම ඇත්තටම යථාර්ථයේ බුදුදහම යථාර්ථයේ ආදරය කියලා එකක් නැහැ මේ ඔක්කොම ආලය ආදරය ආසාව වුණාකම මේ තණ්හාවට තියෙන පොදු නම් හැබැයි කරුණාව වෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ බොහොම කරුණාවයි දෙමව්පියන්ට බොහොම කරුණාව වෙන්න පුළුවන් හාමුදුරන්ට වුණත් අම්මා තාත්තා ළදගලා ඉන්න ළඟ ඉඳගෙන පත්තන කරන්න පුළුවන් එහෙම එපා කියන ශාසනයක් එහෙම නෙමෙයි හැබැයි තණ්හාව කියන එක අයින් කරගන්න කියන තණ්හාව කියන්නේ බොරුවක් කියන මේක කෙලෙසයක් කියන ඉතින් මේ ගොඩක් අය රට වෙලා ඉන්නවාදී ওই බොරු. හැමෝටම ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕනේ අපි කරන කුසල ධර්ම විතරයි අපි සතු හැම වෙලාවෙම භාවනා කරන්නේ. වෙන මුකුත් නෙමෙයි අන්තිමම අවස්ථාව. හොඳට මතක තියාගන්න මේ අවුරුදු 5000යි තව 2500යි බුද්ධ ශාසනය තියෙන්නේ කරපු අකුසලයකට අපායට ගියොත් අවුරුදු 10 ගණනක් ආවොත් ආපහු වෙනකොට බුද්ධ ශාසනය එන්නේ නැහැ. කරපු කුසලයකට දිව්‍ය ලෝකෙ ගියොත් ඒ තාවස අවුරුදු 10000 ගානක් ආයෙනකොට බුද්ධ ශාසනය එන්නේ නැහැ. ওই දෙපැත්තෙන් එකකට යනවාමයි. දරුණු. එතකොට මේ ශාසනයේ හම්බ වෙන අන්තිම අවස්ථාව අතහැරගන්න එපා මේ අවස්ථාව. මේ අවස්ථාව අතහැරගෙන දුකට ප්‍රතිචය ගොඩක්. කවුද දන්නේ මනුස්ස ලෝකෙට මේද කියලා? මනුස්ස ලෝකෙට එන්න හේතු ටික අපිකව තියෙන්න ඕනේ. ඒ මනුෂ්‍ය ලෝකෙට හරි නැවත දිවි ලෝකෙකට හරි සද්ධර්ම තියෙන වටපිටාවකට එන්නත් නිවන් දකින්නත් අපිට මුල් ටික එකමයි. ඒ හින්දා අපි කරන්න ඕනේ දැන් මොකද්ද? හැම වෙලාවෙම සචිත්ත පරිවේදකම හිත පිරිසිදු කරගන්න. නිතරම මේ ඇත්කුණ ගැන හිතන්නේ නැතුව ජීවිතයේ ස්වභාවය ගැන බුදුගුණ හිතන්න ඕනේ. මෛත්‍රී භාවනාව කරන්න. මේ ආනිසංස ටික තේරුම් ගන්න. දැන්ව ජීවිතය ගැන ටික ටික හරි අවබෝධ කරගන්න. මම ඉස්සෙල්ලා මතක් කළේ ගොඩාක් දිනෙක තීරණය කරන්නේ මේ තේන ජීවිතයට විතරයි තේන දිරන ගැන මෙතන විතර අවුරුදු 50ක් 60ක් කියන මේ කාලය ගැන විතරයි අපි හිතන්නේ. නමුත් තීන්දු තීරණ ගන්නකොට මේ අවුරුදු 50ට 60 විතර ගන්න එපා තීරණ. මේ අවුරුදු 50 60 කියන්නේ සතරට සාපේක්ෂව දියෙන්දි ඉරක් වගේ. කෙලවරක් නැති සතරක් ගෙවිලා කෙලවරක් නැති සතරක් ලැබෙන්න තියෙනවා. තීන්දු තීරණ ගන්නකොට මේ ඔක්කොටම එක ගන්න. මේක කළොත් මෙහෙම වෙනවා, මේක නොකළොත් මේක වෙනවා. අපි මේ දේ කළ යුතුද නොකළ යුතුද කියන තීරණේ ඒ විදිහට තීරණය. සඳේ හැම දිනම සාදු සංකල්පයෙන් සඳේ හැම දිනම කල්පනා කරගෙන අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවයි බොහෝම වොමනාවෙන් තුන සිද්ධානම මේ සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ තුලින් ජනිතේජ සීල කුසලෙන් ලෝක සම්බුද්ධ සාසන මේ පින්තුම මේ ජීවල් දිවල් ආදී ස්ථානෙට ගම්මක් ප්‍රතිස්තෙන් අධිතු වූ ශිෂ්ටකාරකයන් දේවගණ සම්මත පිළිනම් දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් දෙවිසුරු වැඩි දියුණු කරගෙන දිවිත්ව ප්‍රබෝධි වීම තුනින් සම්පූර්ණ කළ සාධනය දෙයි. ඒ වගේම අද දවසේදී පහළ වෙච්ච මේ සියලුම කුසල ධර්ම අපි සියලු දෙනා නමින්ම නැති මිය පරලෝකීය ඇඟලේ කිරි කරලා කෝප අපේ ආදරණීය මව්වරු දාඩිය මහන්සියෙන් හොයලා හම්බ කළා පෝෂණය කළ තාත්තලා හොඳ නරක කියාදෙන යහපත් මාර්ගයේ දු කල්යාණ මිත්‍ර ගුරුවරු ආදී සහෝදර නැද බඳු මිත්‍රදි යම් ඥාති සමුයත් මේ ජීවිතේ සාන්තාරිකව සිටින ඔවුන් කලාව කිනක් නම් සතුටින් සාධුනාදී ඥාති අනුමෝදන් වේවා. ඒ අය දුක කැතන දුකෙන් මිදී සකවත් බහකටපත් වීම මුතුන් වෙන සනසිට්වා කියලා සාදුනා. ඒ වගේම අපි මේ කලාව සියලුම කුසලයන් අපේ මේ රෝගී ඉන්න මෑණියන්ට අපි අනුමෝදන් කරමු. ඒ කුසල ශක්තිය බලයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් අපේ මේ පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා. තව තවත් හොඳට පින් දහම් කරගන්නට භාවනා කරගන්නට කරලා කුසල ධර්මයන් සිද්ධ කරගෙන මෙලොවත් පරලොවත් දෙකේම සැනසිලිදායක මට්ටමකට පත් කරගන්න ජීවිතයේ ඒතෙක් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් වෙන්නට මේ කුසල ධර්ම හේතු පාරමිතාවක් වේවා කියලා සාධනවා. ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාට මේ සත්‍යාවකට සම්බන්ධ වෙන්න ඉඩ අවස්ථාව සැලසලා එන්නට නැති දිවල් දරන්නේ අන්තා කුසක් කියන. ඒ හැම දෙනාට මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් වේ. දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ මහ පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දිනාගෙන් මෙලෝ ජීවිත වලට අපි වන්න ලෙඩතු කරදර බාධක අපලොත්පත්තර හතුරුවන්තර දූරින් පිට වේවා. කරන කියන යහපත් අදහස්යල්ල සම්මුද්ධ වේවා. සසර වසනාතුරු සාපි පාසාදී දියකට බුදු දුප්පත් අසරණ දින විවාහයකට පත් නොවී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පදාහත නිවේසන සිතන වැඩවදාලා ජාතිය ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සැපැති ශාන්ත සුකෝසින් අජරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට නිම කුසල ධර්ම උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා. ඔහොමම එකවර වන්දනා කරගන්න දයබ්වාදන සීලිස නිච්ඡං වර්ධා පචායනෝ චත්තාර ධම්මා වර්ධන්ති ආයුවන් සුඛම් බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති උච්ච අතෝ නිබ්බාන.